මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කාලසරණන් හැටියට ධර්ම සාකච්ඡාවකට නැත්නම් පැනවිසඳුම් වැඩපිළිවෙලකට යෙදීමට බලාපොරොත්තු වෙන්නේ ඉතින් සඳහයකට සූදාන වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා අපි යනු අපි සාකච්ඡා ඉදිරියට කරගෙන යන පැනවිසඳුම ඒ අතර වාරේ කාට හරි වෙනත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඒ සූදානම් වෙලා තියෙන මයික්ස් පාවිච්චි කරලා ආයේ ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. යතර වාදී පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් මෙහිමයි ඉදිරිපත් වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිමෙන් සියුම් වූ ස්මරල්ල නොදනී යෑමේ අවස්ථාවේදී හිස් ස්වභාවයක් දැනෙන අතර මුළු සිරුරම වසාගෙන ආලෝක ධාරාවක්ද පවතී. එම ආලෝක කදම්බ වෙත ඇද ගන්න ආකාරයත් දැනෙන්නට පටන් ගනී. ස්වාමීන් වහන්සේ මෙවැනි තත්ත්වයක් හමු වී මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ආයාචන කර සිටිමි. ඉතින් මේ වෙලාවට මේක ඇත්තටම එක සැරයක් දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් මේක වෙනකොට මේ ප්‍රශ්නේ ගොඩක්ම උත්තරේ ඒකෙන්ම ලැබෙනවා. Tamanට කරන්න තියෙන්නේ අර ඇති කරගත්ත මේ සියුම් භාවය, හිස් භාවය දිගට පවත්වාගෙන යෑම සඳහා මොන ආලෝකයක් ආවත් අන්ධකාරයක් ආවත් තිගැස්මක් ආවත් නැවැත්මක් ආවත් ඒකට ආකර්ෂණයක් ආවත් ඒකට විකර්ෂණයක් ආවත් අර පැවතින සියුම් භාවය හිස් භාවය කලකොලොප්පං කරගන්න නැතුව අලහප්පගන්නේ නැතුව දිගට පවත්වාගෙන යන එකයි නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මේ පහන් දැල්ලක් පත්තු කරලා තිබ්බහම ඒක හරසෙන් හරස් හුලන් නිසා එහාට මෙහාට වැනෙන්න පටන් ගන්නවා නමුත් හරස් හුලං නැත්තම් ඒ කෙලින්ම ඉහළටපත් වෙනවා. අන්න ඒ වගේ තමන් මතක තියාගන්න ඕනේ මේ වෙලාවේදී හුස්මරල නොදිනියනවා. හිස් ස්වභාවයක් දැනෙනවා. මෙතන කියලා තියෙනවා ආලෝක ධාරාවක් එනවයි කියලා. ඒකට ආකර්ෂණයක් ඇදෙන ගතියක් තියෙනවා. මේ ඔක්කොම හරස් හුලං තමයි. අන්න ඒ වෙලාවේදී හුලං වදින්න නැත්තනකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත එකලස් කරගෙන දිගට පවත්වාගෙන යන එක තමයි යෝගාවචරය විසින් කළ යුතු යුතුකම වෙන්නේ. මම අර කලින් කිව්ව විදිහට මේ தත්ත්වෙම 3-4 සැරේ 5-6 සැරේ වෙනකොට ඒක කරන්න පුළුවන් තරම් ආත්ම ගෞරවයක් ඇති වෙන ශක්තියක් ඇති වෙනවා. පළවෙනි දෙවෙනි සැරේදි ගොඩක් වෙලාවට අර සබකෝල ගති නවමු ගති නිසා ටිකක් කලබල වෙනවා. ඒ නිසා නැවත නැවතත් මේ தත්ත්වෙටදී ඉඳලා ඒක ලෑස්ති වෙලා ගිහිල්ලා හිත නොසැලෙන මට්ටමේ පවත්වාගෙන යන එක තමයි උපදේශයක් වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ. ඊගාව ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ හිස්තන තියා බලා සිටන අතරේ සංඥා ස්කන්ධය ගැන විපස්සනා කරන්නේ කෙසේදයි පහදා දෙන්න. ඉතින් අය හිස්තන තියා බලා ඉන්නකොට පෑදීදියට බොරදිය දාන හැටි මගෙන් ඇහුවට මං හිතන්නේ මම මොකුත් කියන එකක් නැහැ කියලා. මං කියන්නේ මේ ඇති කරගත්ත මේ හිස්තන මේ විවේකයේ බුද්ධි විඳිනා මිස මේක නැවතත් අවුල් කරන්න එපා. මේකට ආය චේතනා දාන්න එපා. මේකට ආය අදහස් දාන්න එපා. ඒ වගේම කරන්නේ නැතුව ඒක එහෙම මේ ඇති වෙච්ච පිරිසුකම එකලස එක දිගට පවත්වාගෙන යෑමට තමන් තියෙන හැකියාව පරීක්ෂා කිරීම තමයි එන්නේ. හැකියාව පරීක්ෂා කිරීම තමයි අපේ යෝග ජීවිතේ වෙන්නේ. මොකද මේ අපි මේ හිත අපි පෞගේ දවස් හතර කරපු ධර්මදේශනාව කෙටි කරලා ගත්තොත් කර්ම වලින් තොරව, චේතනා වලින් තොරව, සංස්කාර වලින් තොරව ස්පර්ශයෙන් තොරව පවත් ගන්න බොහෝම අමාරුයි. මේකට තවත් අර සංඥා පිළිබඳ විපස්සනා කිරීම ආදී දේවල් දැමිල්ලෙන් වෙන්නේ සංකර වෙනවා. අන්නේම සංකරතා ඇති නොවීම පිණිස යෝගාවචරය කල්ලතුම මේ හිත සකස් කරගෙන යන්න ඕනේ. ලැබිච්ච පිරිසුදුකම, ඒ ලැබිච්ච නිර්වෘල් භාවය හැකිතාක් දුරට බාහිර හේතුවක් නිසා හෝ අභ්‍යන්තර හේතුවක් නිසා කැළඹීමක් ඇති නොවේවා කියලා. ඉතින් මේ දිවට මම අද දා කියපු විදිහට මේ වගේ විවේක අවස්ථාවේ අනිච්ච භාවනා, දුක්ඛ භාවනා, අනත්ත භාවනා, අසුභ භාවනා, සංඥා භාවනේ කොහොමද, වේදනා බලන්නේ කොහොමද ආදි වශයෙන් අර පෑදීදී බොරදියටපත් කරගත්තොත් ඉතින් මේ යෝගාවචරය පිළිබඳව කියන්න තියෙන සොරි කියන එක විතරයි. වෙන කියන්න දෙයක් නැහැ. මොකද බොහමහාරි විවේකයක් ඇති වෙච්චාම ඊට පස්සේ ආයෙ ගණක් දාගන්න ඕනවා. ඉතින් ඒ නිසා මේක දහස්වර මේ ප්‍රශ්නේ ඇහුවත් අනුකම්පා කරන්න කියලා තියෙනවා. මොකද අපිට නිකන් ඉන්න හැටි දන්නේ නැහැ. අපි දන්නේ මොනවා හරි දෙයක් දාලා මේක විසිතුරුකරණ එක ආලවට්ටම් කරන එක තමයි දන්නේ තියෙන නිසා ඒ වගේ විවික්‍යයක් ඇති කර දුන්නත් ඒකද මං හොයන්නේ එහෙම නැත්නම් මවැන්නෙක් විසින් ඒ වගේ වෙලාවට පිළිපැදිය යුතු කොහොමද කියන එක කවදාකවත්ම Tamanට අවබෝධ වෙන්නේ ඒක අහලම හිතට වද්දා ගන්න ඕන එක. ඒක නිසා ඒ වගේ තැනකටපත් කිරීම එකක් පත් කරලාට පස්සේ ඒ தත්ත්වය අරසා කරගෙන ඉන්නවා කියන එක එතන හත්පසම වෙනස් එකක්. ඒක දෙකම සම්පාත වෙච්ච දවසට තමයි ඒ විවේකයේ බුද්ධිය ලැබෙන්නේ තමයි. ඒ නිෂ්කලංක භාවයේ බුද්ධිය මට අර්ථ කරගන්න බැරි වුණා මේක කරගන්න බැරි වුණා කියලා හම්බෙච්ච විවේකයේ තුල මානසික ආතතිය ඇති කරගන්නවා නම් අසහනය ඇති කරගන්නවා නම් ඉතින් ඒක මේ අයෝනිසමනිකාර වෙනවා අසත්පුරුෂ වැඩක් වෙනවා කල්යාණ ධර්මයක් වෙන්නේ නැහැ. නමුත් එහෙම ඇහුවයි කියලා එක දෝෂයක් නැහැ. මොකද අපේ හිතේ කෙලෙස් වැඩ කරන හැටියට අපි දෙපාර්ශ්වෙම එකතු වෙලා රණ්ඩුවක් කරන්න ඕනේ. සටනක් දෙන්න ඕනේ. අලුතෙන් කෙලෙස් ඇති නොවීම විනිශ්චය. තුන්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ නිවන අරමුණු කරගෙන භාවනා කරන පුද්ගලයෙකුට පර්යාංකයේ නොයිදී සක්මන් භාවනාවේ පමණක් දීම ප්‍රමාණවත් වන්නේ දැයි පුදෙස්තනෙමින් ගෞරවයෙන් ඉල්ලමි. මේක ඇත්තටම මේ නගලා තියෙන ප්‍රශ්නේ හැටියට මේ හරවලයි උත්තර දෙන්න වෙන්නේ. අපිට කියන්න පුළුවන් නිවන අරමුණු කරගෙන කියලා කියන්නේ කෙලෙස් නැති තත්වයක්. එහෙම නැත්නම් මේ නිවිච්ච තත්වයක් අරමුණු කරගෙන භාවනා කරන කෙනාට ඒ අවබෝධය පරියන්කයකදී වෙයිද? ෂක්මනකදී වෙයිද? නැත්නම් වෙනත් ඉරියව්වකදී වෙයිද කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. අවබෝධය ඇතිවීම කොතනදීද වෙන්නේ? මරණය සිද්ධ වෙන්නේ කොයි ඉරියව්වෙද කියන්න බැරුව වගේ ඒක කියන්න බෑ. ඒක නිසා භාවනා ෂක්මන් පරියන්ක එදිනදා වැඩ කියන තුන් තැනේදීම භාවනා කරන නිවන අරමුණු කරන යෝගාවචරයට අවබෝධය සිදු වෙන්නේ කොතනදීද කියලා කියන්න බෑ. මේ ප්‍රශ්නේ අහන ක්‍රමයේදී නිවන් අවබෝධ කිරීම සඳහා යෙදෙන ප්‍රතිපත්තියේ මුල් කරන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නට මම උත්තර දුන්නොත් ඒ පුද්ගලයා කියාවි අපිට ස්වාමීන් වහන්සේව පරිණිවි කරන්න එපයි කියලා සක්මුණ විතරක් කරන්න කිව්වයි කියලා. එතකොට මම අහුවෙනවා ඒකෙදි. මම ඒ නිසා උත්තර දෙනවා අහුවෙන්නේ නැති වෙන තාලෙට අවබෝධය ඇති වෙන්නේ ලක්මනේද පරියංකේද කියන්න බෑ. ඒකට අපිට තියෙන ප්‍රසිද්ධම නිදර්ශනය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවබෝධය සතර ඉරියව්වෙන් තොරව කියලා කියලා තිබෙනවා. ඒක නිසා ධම්මත වශයෙන් කාට හරි අපි භවනාවක් ගන්නකොට තේරවාද ක්‍රමයේ හැටියට අපි කියන්නේ ෂක්මන පරියංක එදිනදා වැඩ වශයෙන් තුන් පොලකෙන් මේ සතිය පිහිටවීම සත්‍යපට්ඨානේ කරන්ඩ එහෙම තුම් ඊ විදියකට කරාට වැඩියෙන් අවබෝධය ලැබෙන්නේ මේකෙන් අරකින් අඩුවෙන් කියලා එකක් නැහැ. මොකද අවබෝධ පැත්තෙන් බලනකොට පරමාර්ථ ධර්ම පැත්තෙන් බලනකොට මේ ඉරියව් කියනෙව්වා එච්චර මහලුක දෙවල් නෙමෙයි. අවබෝධය ලැබෙන වෙලාවට කොයි ඉරියව්වත් ඒක මේ කය හා හිත සම්බන්ධ දේවල් අවබෝධය කියන්නේ එහා ගිය දෙයක්. ඉතින් ඒකට මේ සටහන් ආකාර එහෙම නැත්නම් අපි කියනෝ නම් කාලමානයේ දේශමානයේ බලපෑමක් නැහැ. මේ කොයි වෙලාවෙත් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ අපි විහිං කළ යුත්තේ තමා විසින් සම්පාදනය කළ යුත්තේ නොඅඩුව නොවලහ සම්පාදනය කරන්න කොයි වෙලාවෙ අවබෝධ වෙයිද කියලා කියන්න බෑ. කොයි ඉති අවබෝධ වෙයිද කියලා කියන්න අමාරුයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ 12 වන දින ඔබ වහන්සේ දේශනා කළ පරිදි ආනාපාන සතිය වඩාගෙන යද්දී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ මුල මැද අග බලාගෙන සිටින ලදී. ඒ අනුවත් හිත ඉක්මනින් සමාධිගත වේ. වරක කෙටි හුස්මක් වරක දිග හුස්මක් අවබෝධ වේ. ඊට පසුව හුස්ම නොදෙනී යන තත්ත්වයටපත් වී පැය භාගයක් පමණ තමාගේ කය පවා නොදෙනී යයි. පරිික පැයක භාවනාය චලිතදී මේ තමයි අංක 1. අංක 2 මේ භවයේම නිවන් බලාපොරොත්තු වෙන නමුත් අදිශයේදී නොමැතිවොත් සිහිමුලා නොවී මරණයටපත් වන අවස්ථාවේදී මරණසන්න මොහොතදී සිහිපත් කළ යුතු භාවනා කර්මස්ථානයේ සම්බන්ධව පැහැදිලි කර දෙන ලෙස මෙච්චිතින් ඉල්ලමි. අතර පළවෙනි කොටස ප්‍රශ්නයක් නෙවෙයි. භාවනා කර්මස්ථානයක් සුද්ධ කිරීම අවස්ථාවේදී දෙන කමඨහන් වார்த்தාවක් විතරයි. ඇයිටි ඒක හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් අර දෙවෙනි ප්‍රශ්නටමත් පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. සර්වචන්නාංශේ රාහුල පුංචි අහම්තුරන්ට කියලා තියෙනවා. රාහුලේ උඹ ජීවත් වෙන කාලය ඇතුළත ආනාපානයේ තියෙන්න පුළුවන් හැම පැතිකඩක්ම දැකලා තියෙනවා නං. අතීත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන්, ගුරුසු වශයෙන්, සියුම් වශයෙන්, ළඟ වශයෙන්, දුර වශයෙන්, හීන වශයෙන්, ප්‍රණීත වශයෙන්, ඇතුළත වශයෙන්, පිටත වශයෙන්. මම එකක් උඹට සාහිතික වෙනවා. අවසානයට න හුස්මත් චරිමක පස්සාසපි ජානතෝව නිරුද්ධන්ති කියලා කියනවා. අන්තිම ප්‍රසවාසය දැක දැක දන දන යන්නේ සිහිමලා වෙන්නේ. ඒක නිසා ඉන්න ජීවිතේදී අපි ගන්න ගන්න හුස්මක් පාසා ඒ හුස්මේ තියෙන්න පුළුවන් මේ එක එක පැතිකඩ මුණත් සියල්ල පිළිබඳ අවබෝධයක් මැරෙන්න ඉස්සලා ගත්තොත් අපිට සහතිකයක් තියෙනවා. නිවන් ලැබුවත් නැතත් දව හුස්ම දෙකකින් මැරෙනවා, තව හුස්මෙන් මැරෙනවා. මේ තමයි මැරෙන හුස්ම කියලා අවරෝහණ ගණන් කරතයි 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි මලා. ඉතින් ඒකට හරියට ගණන් කරලා යන්න. ඒකද මන්ද ඉල්ලන්නේ. ඒ නිසා ඒකම ඒක බුරුම පඬිස්වාංශ කියන්නේ ඔබ ජීවත් වෙනකන් හොඳින් ජීවත් වෙනවා නම් මරණ මොහොත බොහෝම භද්‍රයි. භද්‍ර මරණ මොහොත බොහෝම ප්‍රසන්නයි. ඒ නිසා හොඳින් ජීවත් වෙන එක හොඳින් මැරෙනවා. යම් කෙසේ කෙනෙක් ජීවත් වෙද්දී නොමැරෙන જાතියේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වලින් වට වෙලා භාවනාවක් නොකර මේ අනික් මිනිසු අනික් තිරිසන්නු කරන දේවල් විතරක් කර කර ඉඳලා මැරෙන්න යනකොට මරණය අභද්‍ර මරණයක් වෙනවා. ඒක අලකලංචයක් වෙනවා. වෙන විදිහට කියනවා සුනාමියක් වෙනවා. මොනවා වෙයිද කියලා කියන්නේ. ඒක නිසා අපි අනේ ඒකාන්තයෙන් මරණ බව තේරුම් අරගෙන ඒකට සූදානමක් වශයෙන් ජීවත් වෙලා ඉන්න වෙලාවේදී ඒ හුස්ම දිහා බලාගෙන ජීවත් වෙනවා නම් අන්තිමට යන හුස්මත් හොඳට තේරෙන්න පුළුවන් වෙනවා. මේකදී ඔය දැන් ඉන්දියාවෙන් ගිහිල්ලා ඇමරිකාවේදී ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න පුත්‍රය තමයි දීපක් චොප්‍රා. ඒ දීපක් චොප්‍රා මේ ලියලා තියෙන පොතක මට හරියට මතක නැහැ මේ ඉලක්කම් ටික. නමුත් මම කියනකොට කාරණා වැටහෙයි. එයා කියලා තියෙනවා හින්දු වේදයන්ව බලනකොට මිනිස්සුන්ට හම්බෙන ආයු කාලය කියලා කියන්නේ උපත්යේදී මෙතන යහට මෙයා දීර්ඝායුෂ්කයි මෙයා මන්දායුෂ්කයි කියලා කියන්නේ එයාට ඕපනින් බැලන්ස් එකේ තියෙන ආනාපාන සති ප්‍රමාණය අනුකූලව වයස කැරෙන්නේ. අවුරුදු 120 ජීවත් වෙන එකට මෙහිට එනකොට යම රජුර දෙන සහතිකේ තියෙන්නේ උඹට ආනාපාන සති කෝටි 13ක් හම්බ වෙනවා කියලාලු ලියලා තියෙනවා. අවුරුදු 80 ජීවත් වෙන එකට කෝටි 11යි. ඕමම ආනාපාන ඉලක්කම් ගානෙල්ලු අපිට අවශ්‍ය තියෙනවා තියෙන්නේ. ඉතින් මේ ලෝකෙට ආවට පස්සේ අපි රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා කරන ක්‍රෝධ කරගෙන ගාලාන පණ ඉක්මනට ගෙව්වොත් 120ට මැරෙන්න ඕන එකන 60 දි මැරෙන්න ඉඩ තියෙනවා. මොකද ආනාපාන සති ගානෙන්නේ අවශ්‍ය තියෙන්නේ. නමුත් යම් කෙනෙක්ෙන් මේ ආශ්වාසය ප්‍රශ්වාසය පාසා ඉතාම ප්‍රවේශමෙන් ඒකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බැලුවොත් ඒ අවුරුදු 60ක අවශ්‍ය අරගෙන ආවත් අවුරුදු 120ක් ඉන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේ පුද්ගලයා ගත වෙන හැම උස්මක්ම ඉතාම ජීවිතයේ තියෙන වටිනාම වස්තු වශයෙන් සලකනවා. ඒකයි අපි ආනාපාන සති කියලා කියන්නේ. ඉතින් එයා කියනවා මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට අපි කොච්චර අපි ගැන අකරුණාවන්තද කියනවනම් අපි කොච්චරක් අපි ගැන සූදානම් නැද්ද කියනවනම් අපි දැනට කෝටි කීයක් ගෙවලා තියෙනවද කියලාවත් අපි දන්නේ නැතිලු. තව කෝටි කීයක් ඉස්සරහට තියෙනවද කියන එක දන්නේත් නැහැ. නමුත් මරණ මොහොතදී කියනවා අනිමට හුස්ම දෙකක් තව දෙන්න මේ චෙක් එක අස්සම් කරගන්නකම් මේ පුතාට බූදලී ලියලා දෙන්නකම් නැත්නම් අර නායකයා ඇවිල්ලා නයිටි එකතු කරනවා. නමුත් දැන් කෝටි ගානකටවත් තුරුතුරු නැහැ. ඊකල මරණ චිත්තක්ෂණේදී නක්ෂත්‍රකාරයෝ යනවා, පේන අහනවා, යදිනවා, දරු ගණන් කරනවා. අනේ අපිට තව විනාඩි දෙකක් දෙන්න, හුස්ම දෙකක් දෙන්න. මොන්නෙම කාලකින්වත් හරියට තීන්දුවේදී ක්‍රියාත්මක කරන මායයා ලෝකේ ඉන්නේ එකම ප්‍රජාතන්ත්‍රීය නායකයා. කිසිම ගාස්තුවක් ගැබලා පගාවක් ගහලා mantri kelima පෙන්නලා එක හුස්මක්වත් වැඩි කරන්න බෑ. මායයා විතරයි එකම එකා. මං ඊට පස්සේ අමතරව දෙක ප්‍රබහ කරන්නේ. ප්‍රභාකරන්ට පස්සේ කියන දේ කරන මනසෝ ඉන්නේ මාර්යා විතරයි. ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ චර්චුරු ගන්න එපා. මේ ඉන්න ටිකේදී හොඳට ගන්න හුස්මක් පාසා එහෙම නැත්නම් ඉඳගත්tාම මට හුස්ම කීයක් එක දිගට බලන්න පුළුවන්. එහෙම බලහන යනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ බාධායෙන් පස්සේ කොච්චර ඉක්මනින් මට නැවතත් හුස්මට එන්න පුළුවන්. ආන්නේ විදිහට ගමන් මේ ගත කරන ප්‍රාණියත් එක්ක හුස්මත් එක්ක ගත කරනවා නම් ඒ විදිහට හරියම සජීවී ජීවිතයක් තියෙනවා. ඒ මනුස්සයා ජීවත් වෙන මිනිස්සෙක්. ඒක දන්නේ නැතුව ඉන්න මිනිස්සයා හීනෙක ඉන්නේ. එක්ක අතීතේ, එක්ක අනාගතේ, එක්ක අනුංගන හිත හිත, එක්ක වෙනතනක් ගැන කල්පනා කරලා ඉතින් මේ මිනිස්සත් කියන මාත් අවුරුදු 100ක හිටියයි කියලා. හැබැයි හොල්මන තමයි ඉඳලා තියෙන්නේ. හීනයක් තිබිලා තියෙන්නේ. මිනිස්සු ඉතින් ඒක දිලා අසෝලා විසින් අසෝලාට නිවන් සප ලැබේවා. අවුරුදු 120ක් ආයු වළඳා අභව ප්‍රාප්ත වුණා කියලා ඉතින් කොච්චර දාන්නේ ගන්න. එමනේ ජීවිත ජීවත් කරවන්න නම් හැම හුස්මකම ඒක හරි අමාරුයි. අඩු ගන්න ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් අද වැඩි හේතු ප්‍රමාණයක් කෙරුවොත් ওই ප්‍රශ්නේ අහන විදිහට මරණ චිත්තක්ෂණයේදී කලකොල වීමක් නැතුව ඒකට මෝහ දෙන්න පුළුවන්. ඒක ජීවත් වෙදී ඒකට තියෙන සහතිකය තමයි ප්‍රස්වාසය ඉවර වෙලා නැවත ආශ්වාසය පටන් ගන්නකොට ඇති වෙන තඩමාරුවට එළඹ වාසය කරන්න පුළුවන්. ප්‍රස්වාසයේ ධම්මය ගෙවුණා මිච්චක් කරන ගමකට බලන්න ඉන්න පුළුවන්. ඊට පස්සේ අතර වාරයක් ඇවිල්ලා ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්නවා. ඒක මරණයකට පස්සේ ජීවිතයක් ඇති වෙනවා. ඉතින් ඒක හොඳට දවසකට සැරයක් දෙකක් 10-15 සැරයක් චිත්තක්ෂණ කීපයක් පුරුදු කරපෙන්නාද ඒ ජීවිතේ මේක ඉවර වෙලා ඊගාවක පටන් ගන්නවා කියන එක ආශ්වාසයක් විතර ප්‍රශ්වාසයක් වෙන්න වගේ ප්‍රශ්වාසයක් විතර ආශ්වාසයක් වෙනවා. ඉතින් අපිට කොච්චර අමාරුද එක ප්‍රශ්වාසයක් අන්තිමටම බලන්න. මොකද අපේ ජීවිත සැකසුම තියෙන්නේ මායා අවිද්‍යාවත් තෘෂ්ණාවත් එකතු කරලා කවම කවදාකවත් ප්‍රශ්වාසය අග පෙන්වන්න නැතුව යන මායමක් තියෙනවා. අපි කොච්චර උත්සාහ කරත් කොච්චර සත්‍යමත් වුණත් කොච්චර සමාධියෙන් හිටියත් ප්‍රශ්වාසයේ අග මායාවක්. ප්‍රශ්වාසයේ අග තඩමාරුවක්. ප්‍රශ්වාසයේ අග ඇස්බැඳුමක්. ඉතින් ඒක නිසා එක ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට බලබලා කවදාහො එන්නේ අන්තිම තැන බලන්න ගියොත් මම හිතනවා මැරෙන්න ඉස්සලා මේ මැරෙන්න වෙන්නෙත් නෑ අපවත් වෙන්න වෙයි නැත්තම් නිවන් දකලා පිරුණම් පාණ්ඩ වෙන්න ඉඩ තියෙනවා. ප්‍රසාසී අග බලන්න පුරුදුනොත් ඒක නිසා මේ අපි මේ කරගෙන යන වැඩේ මරණයට සූදානමක වශයෙන් තමයි අපි මේ සලකන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ බුරුම සංචාරයේ විස්තර මාචිසයෝ භාවනන්හි ආශ්චර්ය චරිමත් යම් කරුණු කාරණා කරුණාවෙන් අපේකත් බෙදා හදා ගන්නවාද ඒ විස්තර අපේ භාවනා ජීවිතේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා බුරුමීට යන බැරි නිසා ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මට ඊමේල් එකක් එවලා තිනවා අපි ගිය පස් දිනාම නැවත යන්න ඇප්ලිකේෂන් අරගෙන ආවේ. එමුද ඒකේ තියෙන ඒ අපි මෙතන 40යි භාවනා කරවන්නේ ඒ 40වත් නිශ්ශබ්ද කරන්න මම පුදුම මහන්සියක් ගන්නවා. කොච්චරවත් කතා. අතන 176 දෙනෙක් ඉන්නවා. එක කචනයක් කතා කරන්න තියන්නේ. ඔක්කොම හරීම පිළිවෙලයි. ඉතින් ගියාට පස්සේ අර මේ ඉන්නකොට මම මහයිකෙක් වගේ වැඩ කරන ඔක්කොම දන්න ලොක්ක විදිහේ මම ඉතින් ගියාට පස්සේ මාත් යෝගාවචරෙක් විදිහට වැඩ කරනකොට තේරෙනවා ඒ 176ක් මං ගිය දවසේ හිටියා දවස් 7ක කිසිම සද්දයක් කන දෙන්නේ නැහැ. එක දවසක් සයිඩෝ ඇවිල්ලා වාඩි වෙන්න ඉස්සෙල්ලාම අනවුන්ස් කරන එක නා කිව්වා කිසි කෙනෙක් සයිඩෝගේ මූණ දිහා බලන්න එපා එක්ක බුදු පිළිම දිහා බලාගන්න නැත්නම් භාවනා කරන්න දෙයි කියලා. එක යෝගාවචරයක් සයිඩෝ වෙනකම් බලාගෙන හිටිය පස්සේ ඉඳගත්තක මං කිව්වා අර යෝගාවචරයට වටපිට බලන් ඉන්න එපයි කියන්නේ කියලා තමයි බණ පටන් ගත්තේ. ඒ තරමටම පුදුම කියන මේ විනයක් තියෙනවා. ඉතින් ඇත්තටම මට හරි සන්තෝෂයක් ඇති වුණා එක පැත්තකින් අපි තමයි මේ භාවනා මධ්‍යස්ථානය පටන් ගන්නකොට ස්ටියරින් කමිටු එකේ හිටියේ ප්ලෑනින් කමිටු එකේ හිටියේ ඊට පස්සේ සයිඩ් මට කතා කරලා කිව්වා බුරුම් භාෂාවෙන් උඹලා කියලා ගිය ආරන්නේ නෙවෙයි නේද දැන් තියෙන්නේ කියලා. මට දෙසරයක් කිව්වා දෙසරෙම තේරුනේ නෑ. තුන්වෙනි සැරේ කිව්වා උඹත් මේක අවුරුදු දෙක තුනක් හිටියානේ උඹත් ප්ලෑනින් කමිටු එකේ හිටියා නේද කියනකොට මට මතක් වුණා. ඊට පස්සේ මම කිව්වා ඇත්තටම අපි අනුර 7ට විතර ඇදී මට හම්බුනේ කුටි නම්බර 28 මට හොයාගන්න බැරි වුණා මැප් එක. ඉතින් මගේ අතේ රේඛාව වගේ මට මතකයි ඔකේ මැප් එක. අපිට හම්බුනේ අක්කර 13යි ඊට පස්සේ අක්කර 30 ගණන්ක් අපි එකතු කරා. 60ක් තියෙන කාලේ මං ගියා දැන් අක්කර 100ක් තියෙනවා. ඔක්කොම පාරවල් කොන්ක්‍රීට් කරලා හැම කුටියකම පුද්ගලිකව ගත කරන්න පුළුවන්. ගියාට පස්සේ යතුරුයි කුඩේකුයි දෙනවා. කුටිය ලස්සනට හරිගස්සලා තියෙනවා. ගියාට පස්සේ තමන්ගේ කටයුතු කරන භාවනා කරන්න පුළුවන්. අඩු ගානේ 7-8 දෙනෙක් ඉන්නවා මෙහෙවන අය. දෙවෙනි මට්ටමේ ඉන්න මෙහෙවන කට්ටිය. ඒගොල්ලෝ කියන දෙන්නෙක් එකවර එක මඟ යන්න එපා. කතා කර කර යන්න එපා. මිනි මෙහෙමයි සයිඩ් රූට් 92යි කල්පනා කරන්න. 92යි ඒ උනත් ස්ටාර්ට් කරපු බුල්ඩෝසරයක් වගේ. කිසිම තැනක කල්පනාවක අඩුපාඩුවක් පේන්නේ නැහැ. ඇඟතර බාරකම තියෙනවා. ඒත් කතා කරලා කියන්නේ මේ භාවනාව දවස් 3යි කරන්න ඕනේ. උඹලා ඇයි මෙච්චර තටමන්නේ කියලා. මම මේ උගන්වන ක්‍රමයේ හැටියට දවස් 3යි යන්නේ. තව මොකද කරන්නේ? ඒක අහුනේ නැත්තම් උඹත් පාඩුව පරාදයි මමත් පරාදයි. කියලා හැමදාම දුදුම විස්තරයක් පෙන්ලා දීලා කියනවා මේ භාවනාවට ඕගොල්ලෝ සලකන්නේ. ඕගොල්ලෝ කතා කර කර ඉන්නේ. ඕගොල්ලෝ අරවිත බල බල ඉන්න ඇචිස හරියන්නේ නැහැ කියලා. ඒ නිසා මේ අපි ගිය කණ්ඩායම මට යෝජනාවක් කරා ස්වාමීන් වහන්සේත් මහා අයියා වෙනවට වැඩිය අතෙන් ගිහිල්ලා මල්ලි කෙනෙක් වෙන්න අවුරුද්දකට සැරයක්වත් කියලා. මාසයක් විතර ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ යටතේ ඉඳී කියලා. කීප ඔක්කොම කිව්වේ අපේ ආධ්‍යාත්මික සුරලෝකට ගිය ස්වාමීන් වහන්සේ මේ වගේ තැනවල ලෝකෙ තියෙනවා කියලා දැනගන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. හැබැයි හැම කෙනාටම බැන්නා. හැම කෙනාගේම අඩුපාඩු පෙන්නවා මේ දේවල් තියෙනවා කියලා. හැබැයි එකක්වත් පුදුලික ප්‍රශ්නයක් නෙවෙයි. හරි ගැසලා දුන්නා පස්සේ හැම කෙනෙක්ම මේ අධිපතිච්ච දරුවෙක් වගේ ඇත්තට මේ ශායරෝග ප්‍රතිබිම්බ ඉස්සරහට ගියාම ඕනම කෙනෙකුට ඒ ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති වෙනවා, බයක් ඇති කරනවා. ඒකල තමයි කියලා දෙන්නේ. ඒ කියලා දෙන හැම දේ වෙලාවකම ඒකේ වටිනාකම. ඒ වටිනාකම කියන්නේ ඔබ කොච්චර නිස්සද්දෝ මේ වැඩේ කරනවද? ඔබ ගොඩක් පිළිහිදුව මේ වැඩේ කරනවද? ඔබ කොච්චර නැවතිලි මේ වැඩේ කරනවද කියන එක කියලා දෙන බණපදයක් පාසා කියලා. ඒ නිසා මම බොහෝ විට මේ ඊට පස්සේ අවුරුද්දක සැරයක් තනතික ඒ පුදුම විදියට ඒ මන්දියස්ථානේ හෝ හැමතැනම කට්ටිය සැලකුව අපිට ලංකාවට වශයෙන් කරන සැලකීමක් වශයෙන් මේ චීගොල්ල කිව්වා ස්වාමීන් වහන්සේලා වරින් වර මෙහෙන්න ඇවිල්ලා මේ අපේ ජීවුණු ජාත්‍යන්තර සම්බන්ධතාවය බුරුම සංඝයා ගිහියෝ භාවනා ක්‍රම වශයෙන් තිබුණු සම්බන්ධතාවය නැවත අලුත් කරගන්නයි කියලා. ඉතින් ඒක නිසා මේ බුරුමිට යන්න බෑ කියලා මේ කියලා තියෙන බැරි නෑ. වඩුවෙක් ගාවට ගියත් හම්බ වෙනවා. ඉලෙක්ට්‍රික් බුරුමක් තියෙනවා, අතින් කාර්බෝන එකක් තියෙනවා. ඒ බුරුමේ දැනගන්න බෑ කිව්වොත් නම් බෑ. ඒර ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්තිය පැහැදිලි කර දෙන්න. ඉතින් මේ වචනේ විස්තර කරන්න ගන්න වෙන්නේ අඤ්ඤා විමුක්ති සහ චේතෝ විමුක්ති. හොඳට මතක තියාගෙන ඉන්න. කවුරු හරි ඇහුවොත් එමේ ආනාපානෙ පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඒක දෙකට බෙදා ගන්න. මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය. ප්‍රශ්වාසයට සාපේක්ෂව ආශ්වාසය කියන්නේ මේකයි. ආශ්වාසයට සාපේක්ෂව ප්‍රශ්වාසය කියන්නේ මේකයි කියවම මාතෘකාව කියන්න පුළුවන්. ඒ වගේ තමයි චේතු විමුක්තිය ගැන කතා කරනකොට මේක ගලපන්න ඕනේ ප්‍රඥා විමුක්තිය ගැන. මේකේ ටෙක්නිකලි එහෙම නැත්නම් තාක්ෂණිකව කියනවනම් සංසාරෙට අපි බැඳලා තියෙන තණ්හාව සහ අවිද්‍යාව කියන දෙකෙන් තණ්හාව බිඳහෙලීමෙන් ලැබෙන නිවනට කියනවා චේතු විමුක්ති කියලා. ප්‍රඥාව අවිද්‍යාව බිඳහෙලා ලබන විමුක්තියට කියනවා ප්‍රඥා විමුක්තිය කියලා. මේක තමයි ඉතින් අපිට දෙන්න තියෙන මේ තාක්ෂණික උත්තරේ. ඉතින් ඒ නිසා සමහර පිටක මේකට සමාන්තරව කියනවා සමත භාවනාව හරහා සමත යಾನිකෝ යන කෙනා චේතු විමුක්තිය ලබනවා. විපස්සනාව හරහා යන කෙනා අවිද්‍යාව බිඳලලා ප්‍රඥා විමුක්තිය ලබනවා. ඒ කොහොම වුණත් විමුක්තිය වශයෙන් නම් එකම රසයේ තියෙන්නේ. නමුත් අර ශ්‍රීපාද යනකොට නල්ල තන්නි පැත්තෙන් ගියාද රත්නපුර පැත්තෙන් ගියාද කියලා පාරවල් දෙක වෙනස් නේ. උඩට ගියාම නම් එකම මළුව තමයි. ඒ පාරවල් දෙකේ වෙනස තියෙන්නේ. ඊගා ප්‍රශ්නේ කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිමේදී සියුම් වූ උතරල පිළිබඳව අවධානය අතහැර ඉන්න අනතුරු සිදුවන දේ කුමක්ද යන්න පිළිබඳව පමණක් සිහියෙන් යුතුව බලා සිටිමි. අරමුණ අතහැර දමා සිතට පැමිණෙන හිතිවිලි රූප හා ශබ්ද පිළිබඳව සිහියෙන් යුතුව සිටීමේදී බොහෝ විට නිින්දක් වන ස්වභාවයටපත් වී ගැස්මක් සහිතව නැවත සතිය පිහිටයි. මෙම තත්ත්වය නිසා දිගටම සතිය පවත්වා ගැනීම දුෂ්කරව පවතී. මා ඒ පිළිබඳව කුමක් කළ යුතුදයි පැහැදිලි කර දෙනමින් ගෞරව සම්ප්‍රයුක්තව ගෞරව සම්ප්‍රයුක්තීන් අයද සිටිමි. මේක මේ පළවෙනි වාක්‍ය වර්ණ කළ තියෙන වැරදි වැරදි කියලා කියන්නේ ඒක සකස් කළ දෙන්නයි මම මේ වාර ප්‍රකාශ කරන්නේ. ආනාපාන සති භාවනා වැඩිමේදී සියුම්ම උස්මරල පිළිබඳ අවධානය අතහැර. ඉන් පසුව සිටින දේ කුමක්ද යන්න බලා පිළිබඳව පමණක් සියයෙන් හිතුව බලා සිට මේක සම්පූර්ණ වැරදි අර්ථකථනයක් තියෙනවා. ඒ කියන්නේ මූල කර්මස්ථානයේ අතහැරෙන එක නම් කමක් නැහැ. අතහැරුණත් මේක නැවත එයි. මේක සැඟවුණා විතරයි ලීන වුණා විතරයි අප්‍රකාශිත තත්ත්වයටපත් වුණා විතරයි මේ ආපහු එන්න පුළුවන් කියලා එයා අතහැරලා දැම්මට නැවත ආවොත් අල්ලා ගන්නාසුළු ඊ ගාවට වෙන දේ බලන්න යන්න බයි ගාවට වෙන දේ බලන්න ගත්තොත් මේකේදී ඉන් අන්තරු සිදුවෙන දේ කොමක්ද යන්න බලාපොරොත්තු වපමණක් සීයෙන් යුක්තව බලා සිටීම කියන්නේ අනාගතයේට දුන හිතක් මේ ආගේ කරන්න හදන එක වැරදි අදහසක් විහිත අනාගතයට තල්ලු කරනවායි කියලා කියන්නේ සතියට සම්පූර්ණ ආත්පසින් වෙනස්කයක්. ඒ නිසා මේ වාක්‍යයේ ඉන් අනතුරු සිටුන දේ කුමක්ද යන්න පිළිබඳව පමණ 100න් යුක්තව බලා සිටීම කියන එක වෙන්න බෑ ලෝකේ. 100 කියලා කියන්නේ මේ මොහොතේ තියෙන එක. ඊගාවට වෙන දේ ගැන බලාපොරොත්තු වෙනවායි කියලා කියන්නේ මේක මේ ආනාපානයත් එක්ක වෛරින් කරපු කතාවක් වගේ පේනතියි. ඒ නිසා මේක නිර්වචනය කරගන්න. ආනාපානේ ඇත්තටම හොඳ වැඩක් කළා තියෙනවා. හොඳ වැඩක් කියලා කියන්නේ භාවනා කරනකොට හොඳට උස්මසියු මිලසියු මුනාන ඒ සියුම් භාවේ නිසා අරමුණක් තිබුණ තැන අරමුණ නැතිවීම නිසා සංඥාවක් තිබුණ තැන සංඥාව නැතිවීම නිසා නිමිත්තක් තිබුණ තැන නිමිත්ත නැතිවීම නිසා ඇතිවෙච්ච හිස් තැන සමාදන් වෙන්න ඒ හිස් බව කෙලෙස් වල හිස් බවක් වශයෙන් කර්මයන්ගේ හිස් බවක් වශයෙන් ඒක බුද්ධ විඳිනවා මිස ඊගාට මොකද වෙන්නේ කියලා බලන්න ගත්තොත් පටලගත්ත වෙනවා. ඒ නිසා මේ තත්ත්වයට යන්නේ ක්‍රමයෙන්නේ. ආන්නේ ක්‍රමයෙන් ගියාට පස්සේ දැන් මගේ තුවාලයක් තිබුණා. දැන් තුවාලේ සනීපයි. ආයෙ කවද්ද තුවාලයක් එන්නේ කියලා බලන්න යන්න නරකයි. මේ තුවාලේ සනීපයි. ඒක හොඳ පිපාසයක් තිබ්බා. වතුර බිව්වා. වතුර බිව්වට පස්සේ දැන් පිපාසය සංසිඳුණා. අනේ ඊගාට මට කවද්ද ආයෙ පිපාසයක් එන්නේ වතුර ටිකක් බොන්න. ලෙමන් ජූස් ටිකක් ගන්න. කොකාකෝලා එකක් ගන්න. Coca-Cola එක නම් කියදෙන පොටලෝ කියදෙන පිපාසය සැපතක් කියලා බලහන්ින්න මොකද තවත් පොටලේ බෝතලයක් බොන්න. ඒ කම්පැනි කාරින්ගේ වැඩයි. අපිට තියෙන්නේ පිපාසය සංසිඳුණා නම් ඒ සංස්තිමෙන් ඇතිවෙච්ච ස්පාසුව කලාතුරකින් ලෝකේ හම්බෙන එකක්. මොකද ස්පාසුවේ කර්ම රැස් වෙන්නේ නැහැ. කෙලෙස් නැහැ. මමායනයක් නැහැ. තෘෂ්ණා කරන දෙයක් නැහැ. අන්න එහෙම දෙයක් බුදුහමතුර පෙන්න දෙන්නේ මහමෝධක අසරණ වෙච්ච මිනිස්සුයිකට හම්බෙච්ච දූපතක් වගේ කියලා. මං කවදද ආයේ මොහොතට පණින්නේ කියලා හිතන නරකයි. දුක්ත හම්බෙච්ච මිනිස්සුයි පේන දෙක මානක දූපතක් නැහැ. ඒ නිසා මේකෙදී නියම අගයන් ආඩම්බරයන් අවබෝධ කරගෙන හිටියොත් අපි අසහනේ මිදෙනවා. අනාගතයේ වෙන දේ ගැන අපේක්ෂා කරොත් මේ අසහනේ වෙනුවට තව අසහනයක් ඇති කරගත්ත වෙනවා. බුදුම ආශාවක් තියෙන අපි මේ දුකට දුක නැති තැනට ආපු ගමන් කොහොම හරි බලනවා තව දුකක් ඇති වෙන්නේ කවදද කොහොමද ඒක දුකක් නැති වෙච්ච අහනිකම් පාළුවා ඒක නිසා කියනවා වන්දනාව වන්දනාව යන්න ගනේ කාරණාව මට හරි පාළුවයි ළමයෝ කියලා වන්දනා ගමනක් දාගන්න මොකද පාළුවින්ද ඒ නැත්තම් එන්න තියෙන හිතවිල්ලක් ගැන බලාපොරොත්තු වෙනවා බලන්න අපේ හිතේ තියෙන කෂද ගතිය පිරිසුදුකම දුන්නට කුඩල කොට උඩ තිබ්බා වගේ කැමැති නැහැ මොනවා හරි දෙයකින් අනාගතය ගැන හිතනවා අතීතය ගැන හිතනවා මෙයා තමා විසින්ම තමන් ලොක්චෙක් පාටපත් කරගන්න හදනවා ඉතින් ඒක දිහා බලනකොට පේනවා අපිට පිටින් හතර කවුරක්වත් නැහැ මේ හිතේ තියෙන කඩප්පුලි ගතියම තමයි තියෙන්නේ ඌට පිරිසිදුකම තේරෙන්නේ නැහැ නිස්සද්ද භාවයේ තේරෙන්නේ නැහැ වියලි ගතිය තේනවා අඳුරටමයි යදින්නේ තෙතමනටමයි යදින්නේ ඉතින් මේවා ප්‍රසිද්ධ කරලා ප්‍රසීතිය කතා කරලා හිත නිග්‍රහ කරනවා හිතට නිග්‍රහ කරන්න ඕනේ මේකට මේ පිරිසිදුකම දන්නේ නැහැ. වියලි ගැටිය පෙන්වන්න බෑ. නිස්සද්දකම පෙන්වන්න බෑ. මොන්නේ වාරේ කුණක් හොය. ඒ නිසා නිතර නිග්‍රහ කර යුතුනා හිත නිග්‍රහ කරන්න ඕනේ, පග්‍රහ කරන්න ඕනේ, දෙපග්‍රහ කරන්න ඕනේ. මේක වෙස්ට් එකේ කියන්නේ fear of freedom කිය. Fear of unknown. ඉතින් අර දන්නේ කා හොඳයි, නොදන්නේ කාට වැඩිය කියලා මොනවා හරි දන්නේ එකක් ගැන කල්පනා කරන්න. ඒක මේ නිසන්ද භාවයේ පිළිබඳව උදකලා පිළිබඳව දැන් දැන් ටිකක් වෙස්ට් එක කතා කරන්න පටන් ගන්න තියෙනවා කතා අරගෙන ඒක අවබෝධ කරාට පස්සේ හිත නැවත දේවල් වලට යෙදීගතකරනද දේවල් වලට අවුලව ගන්න තියෙන ආශාව දිහා බලනකොට ඒගොල්ලන්ට හිතා ගන්න බෑ ඇත්තටම අපි වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකද කියලා. අපේ හිත වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකද? කවදාකවත්ම සුවේ සඳහන් නෑ. කවමදාකම විවේකයේ සඳහන් නෑ. ඒක මොනවා හරි වැඩ හොයන. මොනවාරි අවුලක් හොයන. සැලසුම් කර කර අවුල් කර කර අවුල් කරගෙන කියලා කියනවා හරි මහාන්සි කියන එක. හරි වෙහෙසයි කියලා. ඉතින් ඒක දිහා බලනකොට අපිට කාටවත් දොස් කියන්න තියා තමන්ගෙම මේ චිත්ත tattve හරිම මේ විස්තර කරගන්න අමාරුයි. ඒ නිසා අපි අනුංගව කල්පනා කරගෙන හිටියට හොඳට බලන්න මේ හිතට විවේකේ දීලා හිතේ කගේ කරන්න දන්නවද කියලා. දන්නේම නැහැ. මුන්නව හරි දෙකින් තව දෙයක් මේක කියන විදිහට අනාගතය ගැන හිතන එකයි තියෙන්නේ. ඒක ඇත්තටම එකයි කරන්න පුළුවන්. ඒක සාකච්ඡා කරලා ඒක ලැජ්ජාවටපත් කරන්න ඕන. කතා කරලා එහෙලිය කහංගන එකයි අපි කරන්නේ. හංගන්නේ නැමේක එලි කරන්න ඕන. එලි කළ බලන්න ඕනේ අපිට විවේකයක් හම්බෙච්චාම අපි කොච්චර සැලසුම් හදනවද කියලා. අපිට තේරෙන්නේ නැහැ විවේකයේ බුද්ධ විඳින්න ඉන්න තියෙන නිසා අපිට තියෙන විවේකේ නැතිකම නෙවෙයි ලැබෙන විවේකයේ අපි අනාගත සැලසුම් හදන ගතිය. ඒකට දෙවැන්නේක් සම්බන්ධ නැහැ. තමන්ගේම යෝනිසු මනසකාරය විතරයි ඒකට මේ වග කියන්න ඕනේ. ඊගා ප්‍රශ්නට මම යනවා. ඊයේ ධර්මදේශනා පරිදි අනවශ්‍ය ලෙස කතා බොහෝ කර්ම රස කිරීමට ගැනීමට කාන්තාවන් කියලා ලියලා වරහන් ඇතුලේ සමාවන්නේ කියලා දක්ෂයි කියලා ලියලා තියෙනවා. මම මේ කියවනවා විතරයි ඕමාරිද. මම කියව ලිව්ව නෙවෙයි. මම නැවතත් ඒ වාක්‍ය කියනවා. ඊයේ ධර්මදේශනා පරිදි අනවශ්‍ය ලෙස කතා කර බොහෝ කර්ම රස කර ගැනීමට කාන්තාවන් දක්ෂයි. මේ කවුරු හරි මොඩි ලියලා තියෙන වැඩි හරියක් ඉන්නේ කාන්තාවන් වෙන සමිතියකට මේවා ලියන්න වටිනවා. ඔන්න පිළිම විතර පිටම ඉන්න වෙලාවට නම් ඔන්න ලිව්වනම් ටිකක් ඔය කතා කරගෙන ඉන්න තිබ්බා. දැන් මමත් හරි අසරණ තත්යකට පත් වෙනවා. මම ලිවෙයි ලිවේ ඒක නිසා මම නිදහස්. මහත්තරු වී ඉඳීමත් පිනක් ලෙස සැලකිය යුත්තේ ඔවුන් මෙම කතා රස කිරීමට කර්ම රස කිරීමට අඩු කතාව නිසා අවම වේ. ඒක පිටිසු මහත්තරු වී ඉඳීමත් පිනක් ලෙස සැලකිය හැකියි. ඔවුන් මේ කර්ම රැස් කිරීම කතාව නිසා අවම වේ. සමාජයේදී බොහෝ කොට කතා නොකරන ස්වාමි පුරුෂයන් භාර්යාවන් භාර්යාවගේ වෙනදේ දොස් කියති. සමාජශීලී නොවේ පවසමින් යෝගීන් නොවන මෙම කාන්තාවන් අවිද්‍යාව නිසා මෙතේ හැසිරීම නවතා ගැනීමට සුදුසු උපදේශයක් දෙනමින් ගෞරවයෙන් ආදේශwidetilde බඳින්න එපා වදේ එච්චරයි මට කියන්න තියෙන්නේ. මම බේරලා ඉන්න බේකෙල්ලේදී මට පේනවා මං අවුරුදු 52 ඉඳලා 79 70 75 වෙනකන් පන්තියේ ඉඳද්දි අම්මයි පන්තියේ ඉරපු කෙල්ල බැඳපු කෙල්ල වගේ මට. ඒ තරම්ම සමීපව මං ආශ්‍රය කරා. ඊට පස්සේ ඒක නැතුව ස්වාධීනව වැඩ කරන යන්න ගියාම මට මං අක්කලා 6 දෙනෙක් සහෝදරයෝ 6 දෙනෙක් ඉන්න පවුලක උපදිච්ච කොල්ලෙක්. ඒක වෙන් වෙච්චාම තියෙන ජොලිය තියෙනවා. හැබැයි මේ අහවලා කියලා බඳලා කෙනෙක් නැති නිසා මට කවුරක්වත් පිටිපස්සෙන් ඇවිල්ලා කියන්න කෙනෙක් නැහැ. ඒකෙදි හොලිවුඩ් නිලියක් කිව්වලු බඳින එකේ නොබඳින එකේ වෙනස. ඒක කිව්වලු බඳලා නැත්නම් ඇඳේ ඕන පැත්තක බිමට බහින්න පුළුවන් කිව්වලු. මේක සමාන පදයක් පුත්‍රජාන වංශයේ කියලා තියෙන සාමාන්‍ය ඵල සූත්‍රය. මහානකමේ හම්බෙන ඵලය. ඒක විස්තර කරන පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපිට රැයට බබා හඳයි කියලා කිසි කරදරයක් නැහැ. බබාට කිරි හදලා දෙන්නේ වේ, චූ කරනකොට සුද්ධ කරන්නේ මොකක්ද ප්‍රශ්න වෙන්නේ. එහෙමකද මේ පැවිද්ද තියෙන වටනාකම. ඒක නිසා තව කෙනෙක් එක්ක බැඳෙනවයි කියලා කියන්නේ කර්මයක්. ඒ මේ කියන්නේ කසාද විතරක් නෙමෙයි මුන්න මගුලෙන් හරි අපි 요거ට සිංහලෙන් කියන්නේ හිරයක් ගන්නවා කිය. අධිකාරම් මහත්තයා ඉන්ටර්විව් එකක් තිබ්බා මේ ටෙලිවිෂන් එකේ. ඒකෙදි මේ මහත්තයෙන් ඇහුවා ඇයි මහත්තු බැඳ නැත්තේ කියලා. ඉතින් මේ මහත්තයා ඇහුවා ওই මහත්තයා හිරයන්ට කැමතිද කියලා. ඉතින් ඉන්ටර්විව් කරන එක කරන අනිත් එක නෑ කිව්වා. නෑ ඉතින් මේ සිංහලෙන් බඳිනවා කියන්නේ හිරයක් ගන්නවා කියන එක තමයි. මං කැමති නෑ කිව්වා හිරේට. ඉතින් ඒ නිසා ඒ තමන් කාට හරි මොකක්ද ඒක කියන්නේ වග වෙනවනම් එහෙම නැත්නම් ඒ බැඳීමකින් වෙනවනම් ඒ මොන දෙයක වුණත් ඔය නිවනේ සම්පූර්ණ අනිපැත. ඒ වුණාට අපි හිතන්නේ අපේ ස්ථාවර භාවයේ පිණිස අපේ මම ආයෙනේ පිණිස මට හැම නෑදෑය වැඩි හැම පැත්තකම බැඳීම් තියෙනවා නම් ස්ථිරයි කියලා අපි හිතන්නේ. බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නත්ති. ඔබ යමක් නිශ්චය කරගෙන ආශ්‍රය කරගෙන බැඳී වාසය කරනවා ඔබට චලනයක් තියෙනවා. කම්පනයක් තියෙනවා. ඔබ යමක් නිශ්චය කරගන්න නැත්නම් යමක් ආශ්‍රය කරගන්න නැත්නම් ඔබට කම්පනයක් නැහැ. අනිශ්චිතස්ස චලිතං නත්ති. චලිතං අසති නති නහෝති. චලනයක් නැත්නම් ඔබ කාටවත් කාන්දමක් වගේ බැඳෙන්නේ නැහැ. තවත් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ලස්සනට ගෙනියලා ඒ උපනිෂා සූත්‍රයේ පෙන්නනවා මේ බැඳීමක් නැතිකම නිසා අලෙන් නිවනක් ඕනේ නැහැ. ඒ බැඳීමක් නැතිකම අගේ කිරීමම නිවනක්. ඉතින් බැඳලත් නැතු අයියෝ මට මඳින්න හම්බුනා කියලා ඒක අඬනයි ඉන්නවනම් ඒක නෙවෙයි නිවන කියන්නේ. බැඳලා නැතුව ජොලියේ ඉන්න ඕනේ නොබැඳපු එකේ තියෙන වාසිය. ඉතින් ඒක නිසා මේ මම අතරමඟදී මේ ප්‍රශ්න කඩාගෙන පැන්නේ. මෙසේ ඇතීම නවතා ගැනීම සුදුසු උපදේශයක් දෙනමින් කවුරුන් ආද සිටිමි. මෙම අනුවණකම නිසා සිදු කරන කර්ම නිසාම ස්ත්‍රී භාවය ලැබෙනවාදයි මට සැකයක් ඇත. මට පේන විදිහට කාන්තාවක්මයි ඊලා තියෙන්නේ. ප්‍රශ්නේ ගඳෙන් කිය හැකි මට. ඉතින් ඒ නිසා මම මේකට උත්තර දෙමින් වැළකී සිටිනවා. මට ඒකයි සර්වඥාන්සේ මේ භික්ෂුණී ශාසනය සහ භික්ෂු ශාසනය ඇති කරේ බැඳීමකුත් තියෙනවා. මේ එතන ශාසනකදී වචනේ මේ ශාසනයේ තියෙන භික්ෂුන් වහන්සේගේ සමාජයේ එකිනෙකා කෙරේ බැඳීමක් තියෙන හැබැයි නිවනට යොමුච්ච බැඳීමක් ඉන්හිහට නැහැ. භික්ෂුණී ශාසනයේ තෙච්චරයි. ඒක නිසා භික්ෂු සංඝ කියන වචනේ කියලා තියෙන එකතුව කියන එක. ඉතින් ඒක නිසා මේ මට මතකයි ඩබ්ලිව් ස්කන්වත් මහත්තයා භික්ෂුකගේ උරුමය කියලා මේ දේශනාවක් දීලා තියෙන එක පැයක් ඇතුළත කාරණා 60ක් විස්තර කරනවා පැය ඇතුළත. හැම කාරණාවක්ම හරියම ලස්සනයි. ඒකෙදි කියලා තියෙනවා මේ දැන් තියෙන සිංහ සමාජ බලු සමාජ කියලා. බුදු දානවා තමයි ඉස්සල්ලාම සිංහ සමාජයක් හැදුවේ. සිංහියෝ සමාජගත වෙන්නේ නැහැ. සිංහයා තනියම ඉන්නේ. අද සිංහ සමාජය තියෙනවා බලු සමාජ. මොකද එකිනෙකාට හේතු වෙලා ඉන්න සමාජය. ඌව සිංහ සමාජ නෙවෙයි. සිංහයා කියන සතා විතරයි තනියම ජීවත් වෙන නිසා බුදුරජාණන්සේ සංඝයාට කියන්නේ ශාක්‍ය සිංහ කියලා. ශාක්‍ය පුත්‍ර කියලා, ශාක්‍ය දීතා කියලා. අපි කොච්චර සමාජශීලී ජීවිතයක් ගත කරත් තනියම වෙන එකයි ගත කරන්නේ. එතකොට කියන්න බලුවා උඹලට පුළුවන් නම් මාව කලඹවපන්. උඹලට පුළුවන් නම් මාව කුප්පවපන්. උඹලට පුළුවන් නම් මාව අවුස්සවපන්. ණය විශ්සීන් එකයි මගේ වැඩේ. ඉතින් ඒක හරි අමාරුයි මේ අපි ඔය ගත කරන සාමාන්‍ය ඉදිනදා ජීවිතේ මම හිතනවා පැවිදි වුණාම ඔයිට වැඩිය අමාරුයි කියලා. මොකද අද සංඝයා වහන්සේලා කරන විකාර දිහා බලනකොට ওই කටට වැඩිය අමාරුයි ගත කරන්නේ. ඊටත් වැඩිය කොමිට්මන්ට්ස් වැඩි. අර කල්ලාගෙන මේ කල්ලාන බැඳීගෙන කටයුතු කරනවා. නමුත් බුදුජාණන් වහන්සේ කිව්වේ මේ සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා මහනි ගම් කරහවාසේ ගෘහවාසේ සම්බාධ සහිතයි නිතර දෝවිලි ගෑවෙන සුළුයි කෙලස් ගෑවෙන සුළුයි පැවිද්ද අභ්‍යවකාශය වගේ කිසිම තැනක බාධාවක් නැහැ ඕන පැන්තකට කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර ජීවිතයේ තියෙන සම්බාධ සහිත ස්වරූපය දන්න කෙනා ඒකට සාපේක්ෂව ලෝකෝත්තර ලෞකිකම විකල්පයක් තමයි වරණ්‍යගත වෙනවා කියන්නේ. රුක්ඛමූල ගත වෙනවා කියන්නේ. ශූන්‍යාකාර ගත වෙනවා කියන්නේ. නමුත් මේකේ පේන්න තියෙන විදිහට ඒක දක්ෂ නැති කෙනෙක් මේ ලියලා තියෙන්නේ. මොකද මේ සමාජයේ තියෙන මේ ඝර්ෂණය නිසා තමයි කෙනෙකුට නිවනක් අවශ්‍ය වෙන්නේ. මේක බයිර කරන්න තියෙන කන්නේ මේ තමයි ස්වභාවය. මේ ස්වභාවය කාගවත් කර්මයකට ආප එකක් නෙවෙයි. අපි ඒක දැනගෙන ඕකෙම ඉපදිලා ඕකෙම මැරලා යනවට වෙනුවට ඕකෙන්ට විකල්පයක් හොයන්නයි සර්වඥාන්සේ අඬ ඕනේ. සර්වඥාන්සේගේ උපදේශපත් අඬ ඕනේ. ඒ උපදේශනව ගමන් කරන සංඝයා ආදර්ශයට ගන්න ඕනේ. සීලයක් අරස කරන්න ඕනේ. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ මේ අර බරු මේ බැඳි හැකිලි ජලවෙන එක තමයි සංයෝජන තුනක් කඩනවා. සෝවාන් වෙනකොට පහක් කඩනවා. අනාගාමී වෙනකොට 10ක් කඩනවා. රහත් වෙනකොට කියන අර හැකිලි ටික ඔක්කොම බැඳිලා තිබුණේම ගලවලා යන එකයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්ම භාවනා කරගෙන යන විට ඔසවනවා, ගෙනිනවා, තබනවා යනුවෙන් සිදු කර පසුව වචන නොමැතිව ඉබේම අවිජිනාමෙන් දැනුණා. මේ පළමු අවස්ථාවේදී සචේතනිකව පයමාරු කිරීම සිදුවන බවත් පසුව අචේතනිකව සිදුවන බවත් වැටහුණා. ඒ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔව් මේක නිවැරදි. තවදුරටත් මේ විදිහටම කරන්න කරගෙන කරගෙන යනකොට මේ සක්මනේදී ව්‍යායාමයේ සමබර වෙනවා. අපේ ජීවිතේ කිසිම රස්සාවක කිසිම ව්‍යාපාරයක් ව්‍යාපාරයක ඉරියව් සමබර නැහැ. අපි වම දකුණ සමබර නැහැ. ඒ නිසා අපි රාජකාරි වශයෙන් ලෙඩ්ඩු මොන රස්සාව කෙරුවත් ලැබෙන අත්දැකීම සමබර නැහැ. නමුත් සක්මන් කරනකොට ඒ අචේතනික වැඩේ සිද්ධ වෙනකොට කය වැඩ කරන්නේ එයාගේ තිබුණ ඒ තද වෙච්ච වැරදිච්ච ව්‍යාපා මේ ව්‍යායාම සමබර කරමින් ඒ ඔක්කොම මේ සමතුලනය කරමින් තමයි සක්මන සිද්ධ වෙන්නේ. ඒක සචේතනිකව වෙනකන් වෙන්නේ නැහැ. සචේතනිකව වෙනකොට හිත සම්බන්ධ වෙනවා නම් අපි රංගපෑමක් කරා. රංගපෑමෙන්තරෝ නිකාම් භාවනාව නිකන් සක්මන යනකොට ඉබේම සමබර වෙනවා. ඉතින් මම ඒක කියන්නේ මේ සක්මනේ ඉතාමත්ම ගැඹුරු අවස්ථාවේදී ඉනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ මෙච්චරයි සක්මන. මුලදී තමයි අපිට සක්මන් මලු හදාගෙන වම තියපන් දකුණ තියපන් අරක බලපන් මේක බලපන් ඔක්කොම. මුදුවට සිද්ධියත් එක්ක ස්ථානෙත් එක්ක හොඳට පේුණාට පස්සේ රජෙක් යනවා වගේ කඩියෙක් ඉනිපා වඩ පිට බිම්මල් කොඩියට යනවා එමන් සයාට මට ඇවිදිනවා. එතකොට තමයි අර ඔක්කොම මේ කියන්නේ හිර වෙලාත් අද වෙලා තිබුණු මානසික අසහන, කයි තිබුණු මේ මස්පිඩු වල විකෘති සමබර වෙන්න පටන් ගන්න. ඉතින් ඒක ඇත්තට ලෞකික වශයෙන් මනින්න පුළුවන් දේවල්. ඒහා සමානවම අභ්‍යන්තර වශයෙන් තියෙන ආශය අනුසේවල ලොකු රැල්බුරුල් වීමක් සිද්ධ වෙනවා. ඒක ගැට ගැහිලා බැඳිලා තියෙනව සක්මර සමබර වෙනකොට රැල්බුරුල් වෙනවා. ඊට පස්සේ පරියන්කට ගියාට පස්සේ හොඳට අර කොණ්ඩේ කොණ්ඩේ ගැට ලිහලා ඊරකටතර පස්සේ කොණ්ඩ මොස්තර දාන්නේ. ඊට පස්සේ ඉඳගෙන කොණ්ඩ මොස්තර දාතයි. සක්මණේ තමයි ගැට ලිහලා පීරලා උරද ඇරගෙන දෙපැත්තට දාලා ලෑස්ති කරන හැටි ඒ ටික දෙන්නේ සක්මණේ. ඊට පස්සේ ගියාට පස්සේ ඕනේ මොස්තරයක් දාතයි. ගර්ණී ස්වාමීන් වහන්සේ ප්‍රතිභාග නිමිත්ත යන කුමක්දයි තෝරා දෙන්නේ. මම මේ සාමාන්‍ය මේ ප්‍රශ්න මඟහරිනවා. මොකද මේ සමතේ පැත්තට ආයෙම ආව අඳගහන යන හද ප්‍රශ්නයක් නිසා මම මේ වචන පාවිච්චි කරන්නේත් නැහැ. ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ මේ ගෙට කොට වෙන්නේ ගෙමි දුල්ට කොට වෙනවා කියන අදහස. ගෙට ගියා කියන එක අපන සමාධිය නං උපචාර සමාධියට යනකොට උපචාර කියලා කියන්නේ ගෙමි දුල කියන එක තමයි. ඒ දැනෙන වැටහෙන නිමිති වලට ප්‍රතිභාග නිමිති කියලා කියනවා. දැන් මම ගෙට ගියේ නෑ. නමුත් මිදුලට ගියා දැන් දන්නවා ෂුවර් මේක තමයි ගියේ කියලා වගේ අර සැක මග ඇරිලා තමන් ආපු කාරණාව ඉෂ්ට වුණා වගේ හැබැයි 100ක් ඉෂ්ට වෙලා නැහැ. අන්න ඒ වෙලාවට දැනෙන දේවල් වලට ප්‍රතිභාග නිමිති කියලා කියනවා. මේ ගොඩක් පාවිච්චි කරන්නේ සමත භාවනා විස්තර කරනකොට. ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේ ප්‍රත්‍යක්ෂ කළ යෝගියෙක් ඉහළ ඵල සඳහා නැවත මුල සිට විදර්ශනා ඥාන ප්‍රත්‍යක්ෂ කළ යුතු වෙනවා දැයි කරුණාවෙන් පහදා දෙන්නේ. මේක ඇත්තටම ඔය අපේ ඥානාරම් ස්වාමීන් වහන්සේ එතනින් ගාව මහසි ශාද ස්වාමීන් වහන්සේ ඒ පොතේ හොඳට ඒ ඥාන પરම්පරාව විස්තර කරලා අවසානයේදී මේ සාර්ථක යෝග ආචරණයන් පිළිබඳව කතා කරලා කියනවා යම් වෙලාවකදී යම් කෙනෙක් ආපසු නොයන ආකාරයේ ප්‍රත්‍යක්ෂය බලවත් විපස්සනා ඥානය සාක්ෂාත් කරා නම් එයා ඒක හොඳට වශී කරගන්නයි කියලා නැවත නැවතත් ඒකට කැමැති වෙලාවට යන්න කැමැති වෙලාවට එන්න ආදි වශයෙන් කරන්ඩ කරලා ඉවර වෙලා උළුවන්කම තියෙනවනම් ඊට වැඩි භාවනා කරපු කෙනෙක් එක්ක ඒක මේ කමඨා සූද කරගන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ බෞද්ධ භාවයෙන් ඉලියපු පොතක් පතක් කියනොත් සම්බන්ධ වෙනවා කරගන්න පුළුවන්. නමුත් එතකොට ඒ සුතමේ ඥානෙන් කියනවා 16 ආකාර විපස්සනා ඥාන වලින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර එක්කනට නාම රූප පරිචේ ඥාන, පච්චය පරිග්‍රහ ඥාන, සම්මස්න ඥාන කිනිවට යන්න වෙන්නේ භාවනා පටන් ගන්නෙම උද්‍යබ්බේ ඥානෙන් කියලා. මූලික ඥාන තුන වඩන්න අවශ්‍යතාවයක් නැහැ සෝවාන් වෙච්ච කෙනාට. ඊගාවට රහත් බවට ගිය එක්කනට භංග ඥාණයෙන් පල්ලයට හිත වැටෙන්නේ නැහැ. මුල් ඉඳන් සකස් කිරීම මුකුත් කරන්න වෙන්නේ නැහැ. හිත අඩුම තත්යකට පිරිනව නම් පිරිනෙන භංග ඥාන මට්ටමට ඉන් එහාට මේ බහිතපට්ඨාන ඥාන ආදි වශයෙන් වැඩෙනවා. ඒ වගේ මූල ධර්මානුකූලවත් මේ විනාශකම් වගේ පෙන්නනවා. ඒක නිසා සෝවාන් පල්ලයටපත් වෙච්ච එකනා නැවත සකදාගාමි මාර්ගයට වැඩ කරනට එකම පෙතමයි. නමුත් එයාට තේරෙනවා මුල් සකස් කිරීම කරන්න ඕනේ. උපමාවක් කියනවා උග්ගස්වවන කෙනාට එක සැරයක් උක් ඉඩමේ හිතවන්න ගියාම මුල් වතාවට ඉඩම බින්නගුමහාලා දෙහියහාලා මට්ටම් කරලා ඉඩ මේ උද්දඬු හිටවන්න ඕන. නමුත් ඒකේ අස්සන්න කැපුවට පස්සේ නිර්යස්සන්න කියලා එකක් තියෙනවා. අර තියෙන මුලින්ම ආයෙනවා. ඒතකොට නිර්යස්සන්න ගන්න එක නා ආයෙ ඉඩම් සකස් කරන්න දෙයක් නැහැ. එයා හරියට කන්නේ කපලා ඊගා වැස්සට අර මුල් වලින් ආයෙත් මේ මොටේයෝ පැන නගිනවා. ඒ නිර්යස්සන තුනක් විතර ගන්න පුළුවන් උක්කොල. ඒ තුනේදිම නවත ඉදන් සකස් කිරීම කරන්න ඕනේ. අර මේ මූලික උද්දඬු ආසන ගත්තට පස්සේ සමහර විදක අවශ්‍ය නම් අතුපියත් ගැනක් වශයෙන් අර නිර දෙකක් අතර මැද තියෙන තනකොළ ටික අයින් කරනවා. ඒත් ඕනේ නෑ. ඊගාට නිර්යාසන එක පාරටම පොළොව වහගන්න. එන්නේ වගේ තමයි මේ සෝවාන් සකදාගාම යනාගාම හරියක් කියනේ ඉව මේ ගොවිතැන් කරනවනේ ඉතින් කන්නේ කන්නේට ගොවිතැන් කරන්න එපා. මේ බින්නගුම කරන්න එපා. මේක බින්නගුම කරන්න ඕනේ නිර්යාසනක් වගේ තියෙන්නේ. එතෙ ඒව ඇත්තටම අපේ තේරවාද පොත්වල බොහොම ලස්සන විස්තර කරනවා. නමුත් ඒවා කතා කරන්න වෙන්නේ නැහැ. මොකද උඟ දෙනෙක් ඒ මූලික தত্ত্ব ඉවර කරගන්නේ නැහැ. ඒක නිසා මෙවුවා බොහොම කලාතුරකින් පාවිච්චි වෙන කලාතුරකින් සාකච්ඡා කරන දේවල් බවට පත් වෙලා තිනවා. මම ඉස්සල්ලාම කියුවේ අපේ ඔය ඥානරම් ස්වාමීන් වහන්සේගේ පොතත් මහසිසාරගේ පොතේ උන්වහන්සේලා පුංචි බණක් කිව්වත් ඒ පිරිසේ කවුරු හරි සෝවන් වෙලා කෙනෙක් ඉඳිද තියෙනවා ඒ කෙනාටත් මොනවද කියවෙන්න ඕනයි කියලා ඒ කෙනාට මේ ඉදිරි මාර්ග භවනා සඳහා අවශ්‍ය ඉඟි වගේක් අර ආධුනිකයන්ට කියන අස්සම කියලා දාන. ඉතින් ඒකට හොඳට භවනා කරපෙන්නට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ බාලාංශපන්තිට ඉගැන්වුවාට උසස් පෙළයටත් මේකේ තොරතුරු තියෙනවා. එහෙම තිබුණ නැත්තම් ඒ දේශනාව අංග සම්පූර්ණයි. ඒ දේශනා නිකන් බාලාංශපන්ති දේශනාවක් විතරයි. ඒ නිසා ලොකු සංස්කෘත පොතක් ලියනකොට හැම වෙලාවෙම ගෝක් දිනුන අයටත්, මධ්‍යස්ථ අයටත්, නවකම්මිකයටත් ඔක්කොටම කියවන්න කාරණා තියෙන විදිහ තමයි කියන්නේ. ඒක මම දකින්නේ විපස්සනා භාවනා කරන, විපස්සනා ගරු කරන කාගෙත් ඇති ආධුනිකයෝ කියලා જાතියක් ලෝකේ නැහැ. අපි සංසාරගත වශයෙන් බලනකොට ඔක්කොම මිත්‍යයි වෙච්ච හැට පෙරිච්ච හොට බිමංච කට්ටිය. අර මේ ජීවිතයේ විතරක් බලනකොට නම් අපි ඉතින් අරයට වැඩිය මේ ආයසයි. ඉතින් මොන මුළු චිත්තයත් එක බලනකොට එක එක්කත් වැඩි මාල් කියන්න බෑ. එක එක්කත් බාලයි කියන්න බෑ. එක්කෙනෙක්වත් තව තක්සේරු කරන්න විදියකුත් නෑ. මේ අනන්ත සමාජයක අනන්තවත් මේ මූලික මාර්ග ඥාන ලැබුවා ඉන්න පුළුවන්. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලා දෙනමම ධර්මදේශනාවක් හමාර කරන්න ඉස්සෙල්ලා මුළු පරාසයටම තොරතුරු ලැබෙන විදිහට තමයි ධර්මදේශනාව නිම කරන්නේ. කරු ස්වාමීන් වහන්සේ හුස්ම සංසිද්ධී ශාන්ත භාවයට පත්ව පසුවේ මේ නිරාමිෂ සුවය මරණ අවස්ථාවේදී වෙන්නේ නැති අද්දුතු හොත් චේතනා නමචේෂා භවයක් ඇති නොවේද? ඒ නිවන ප්‍රසප්තියක්ද මේ ලක්ෂ වාරයක් පමණ පුහුණු කළොත් 24ක වැඩි කාලයක් මේ නිරාමිෂ සුවේ අත්විඳිමින් චේතන නොමැතිව කාය නිශ්චලව සිටිය හැකි වන නිසා මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීමදයි මෙච්චින් පහදා දෙනමින් ගෞරවණීය ආද සිටිමි. මේකට මේ සර්වචනන්සේ මේ ඉන්දියාවේ වැඩි ඉන්න කාලෙම චීනයේ ඉඳලා තියෙනවා ලාවුට්සු කියලා මේ යට දාර්ශනිකයෙක් කියන්නත් බෑ. ඒ මනුෂ්‍යයාගේ ධර්මීය ආඛ්‍යය තියෙන ටාවෝයිසම් කියලා. ටාවෝ ඩාවෝ කියන වචන දෙකම පාවිච්චි කරනවා. එයා උත්සාහ කරලා තිනවා ඒකෙ මම මේ ළඟදි කියව පොතක තියෙනවා මේ මනුෂ්‍යයා රජුගේ මේ පුස්තකාලයේ පරිහරණය කරපු එක්කෙනෙක් රජෝගා චිනවල ඉතාම වැටෙන පොත්. ඒ කියන්නේ මේට අවුරුදු 3000කට විතර ඉස්සෙල්ලා 2600කට ඉස්සෙල්ලා වෙච්ච දෙයක්. ඉතින් රජුරම කියවන්නේ හොඳ දැනුමැති කෙනෙක් පුස්තකාලාධිපති කරනවා. ඉතින් මේ පුස්තකාලාධිපති මේ ඔක්කොම පොත් කියලා හොඳ දැනුමක් අතේ ඉන්නවා. ඉතින් සාමාන්‍ය සිරිබිරිස්සගේ ඔය ඉන්නවා. එච්චර මහා ලොකු ඩබල් ડોක්ටර්ස් PhD මොකුත් නැහැ. දවසක් මේ මිනිස්සයා ළඟ මේ එතකොට රාජ්‍ය කඩා වැටෙනවා. කඩා වැටලා ප්‍රාන්තවල ඉන්න දිසාපතිවරු දිසාහාමුදුරුවෝ ඉතින් අර බලය අල්ලගෙන අරගෙන යන වෙලාව එයා ළඟ ඉන්න දිසාවට ගියාම ඒ දිසාපති මේ මිනිස්සයා දැකලා කොහොම හරි හිතනවා මෙයා හොඳ ඥානවන්තෙක් කියලා. කතා කරලා ඉවරලා මෙයාට ආගන්තුක සත්කාර දෙනවා. දීලියොල්ල නම අහනකොට එයා දෙන්නේ එයාට පටමැදිනවා දුන්නා පස්සේ මෙයා කතා කරලා අහනවා මේ වගේ ලකුණු තියෙන මිනිහෙක් ඉන්නවයි කියලා ආරංචි දෙනවා උස අසවලාද කියලා. එස් කියනවා ඔව් කියලා. ලාවොත්සුද කියලා ඌට පස්සේ ඌ කියනවා. ඊට පස්සේ කියනවා මේ ඇයි ඒ විදිහට මෙච්චර වටිනා දැනුමක් තියෙද්දි පුස්තකාලාධිපති කෙනෙක් ඉඳද්දි මේ වගේ වසන් ගන්න කියලා. ඊට පස්සේ කියන්නේ වසන් ගන්න දෙයක් නැහැ. මගේ දැනුම නෙවෙයි මම මේ පුස්තකාලික වැඩ කරන්නේ. ඊට පස්සේ හරි සන්තෝෂයි ඔබ වගේ උතුමෙක් අපේ රාජ්‍යයට ආපේ කියලා ආගන්තුක සත්කාල කරලා එයාට කියනවා ඔයා කැමති නැද්ද මේ මුළු පුස්තකාලෙම තියෙන දැනුම ඔයාගේ වචන වලින් පුංචි පොතකින් මට ලියලා දීලා යන්න කියලා. ඊට පස්සේ එයා ලියනවා ටවර් ටීචින් කියන පොත පරිච්ඡේද 70 ගණනක් තියෙනවා. ඒකේ දිගට මේ தත්ත්වය විස්තර කරනවා. ඒකේ කියලා දීලා තියෙනවා මොනම චේතනාවක්වත් ඇති කරන්නේ නැතුව ස්වභාවයට මුණ දෙන්නේ කියලා. දවස පුරාම එනේන දිහට මුණ දෙන්නේ මොනම දෙයක්වත් වෙනස් කරන්න හිතන්න එපා. වෙනස් කරන්න හිතන හැම වෙලාවම කර්මයක් රැස් වෙනවා. සංස්කාර වෙනවා. ඒක අපිට ගහයි වදිනවා. උඹ ඒකට හැඩ ගැහෙන්න බලපන්. එන දිහට හැඩ ගැහෙන්න බලන මිසක් ඒ දේ වෙනස් කරන්න යන්න එපා. බැල්වතුරු වගේ වයන් දාපු භාජනයේ හැඩේ ගනි. අඩියටම ඵලයක්. මතු පිට නිතරම ලෙවල් එකේ තියපන්. උඹට කවුරුත් කවුරු රණ්ඩු කරන්න එන එකක් නෑ. මොකද අඩියට යන කවුරුත් රණ්ඩු කරන්නේ නෑනේ. ඔක්කොම උඩට යන්නේ රණ්ඩු කරන්නේ. ඉතින් ඒ තාවේෂම් කියන එක තමයි මෙතෙන් කියන්නේ නිශ්චලක භාවයටපත් වුණාට පස්සේ පැය 24 මේකේ ජීවත් වෙන්න ධර්මයේ අපිට කියලා දෙයි යන්න ඕන තැන. ඒක සර්වඥාන්සේගේ ශූන්‍යතා සම්දර්ශනෙන් පෙන්නලා දීලා තියෙනවා. අරතෝ දර්ශනෙ පෙන්ලා දීලා තියෙනවා නීතමානික මහරහන් පෙන්ලා දීලා තියෙනවා ආයෙ වගේ මේ සන්දර්භ කීපයක් කරා ජහරිම ලස්සනයි ඉන්දියාවේදී සර්වඥාන්සේ මේක දේශනා කරනකොට ඒ වගේ විශාල ධර්මයක් ගැඹුරක් දැනුමක් චීනෙ තිබිලා තියෙනවා ඒ නිසා බුද්ධ ධර්ම චීනෙට ගිය ගම මේ දෙක සිපි වළඳගත්තා බොහොම ඉක්මනට බුද්ධ ධර්ම තේරුම් ගන්න පුළුවන් වුණා චීනට මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ කර්ම රස නොකිරීම හරහා චේතනා පහළ නොකිරීම හරහා තමයි ආධ්‍යාත්මය දියුනේ. චේතනා පහළ කරන්න කරන්න අපි දිගින් දිගට සංසාරේ බැඳෙනවා. කර්ම රැස්සෙන. එහෙම නැත්නම් සංස්කාර වැඩෙනවා. ජීවිතයට වග වෙන්නවා. ඒ නිසා ඒකට යන්න පුළුවන් බව තමයි මොඳුරාණ ඒ ඇති වෙන මේ සමහරුගේ හිස්තන පාලුතනක් කියලා කියනවා. බාධා වලින් දොර තත්ත්වෙදී ඒක දවස පුරාම පවත්වන්න පුළුවන් නะ. එහෙම නැත්නම් මේ පවත්තන්න සුදුසු ජීවන රටාව සකස් කරගත්තොත් පවත්තන්න සුදුසු නෑදෑය යාළුවෝ ටික ලං කරගත්තොත් පවත්තන්න ඕන කරන දැනුම ගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි අවුරුදු 6ක් වෙනකන් කොයි දරුවත් උතන තමයි ඉඳලා තියෙන්නේ. අපි අවුරුදු 6න් පස්සේ තමයි මේ ලෝකෙට ඇඟිලි ගහන්න පටන් ගත්තේ. 6ට ඉස්සෙල්ලා අපි එන දේකට ලෑස්ති. ඉන්සර්ට් අපිට කියන්න බෑ අවුරුදු 6න් පස්සේ අපි දිනුනාද පිළිුණාද කියලා. ඕනි දරු විද්‍යාබැන්ඩ අවුරුදු 6 වෙනකන් අම්මට ඕන නම් අන්දෝපන් අම්මට ඕන නම් කක්ක කරෝපන් අම්මන්ට ඕන නම් කවපන් අම්මන්ට ඕන නම් නිදි කරෝපන් දෙලින් අම්මා උනාට පස්සේ අන්න ඇති ඉතින් අම්මගේ වැඩේ කොච්චරක් බබාට කවනවා බබා කක්ක කරනවා බබා හොදනවා බබා බලයි ඉන්න අම්මා දිහා මේ ගෑනට පිස්සුද මන්දා කියලා ජොලියේ ඉන්න මේ පොඩි එකාට ආයේ අර ඇඳුම් අඳලා මේ ඇඳුම් අඳලා ලපත්තු දාලා මන් දන්නේ නැහැ පළවෙනි පන්ති ඉස්කෝලේ යන ළමයින්ට අඳලා යවන දේවල් දිහා බලනකොට කොළඹ යනකොට මට හිතෙනවා අපි අර වෙසක් කූඩුවට වෙසක් එකට අඳලා 18 පට්ටම් කූඩු වගේ සරසලා අරකට හුස්ම ගන්න ඉඩක් නැහැ ඉස්රායෙන් වතුර බෝතලයක් කියලා පිටිපස්සෙන් බෑග් එකක් කියලා උස සපත්තු දෙකක් දාලා මට හිතෙනවා අපි අර එහෙලුවෙන් ගස් යට සෙල්ලම් කරපු කාලේ අනේමුන් කවදා ලබන්නද කියලා ඒක නිසා මම එකක් සහතික කරනවා ඕගොල්ලන්ට ඔය හැම දරුවෙක්ම අම්මටයි අප්පටයි වෛර කරනවා. උන්ගේ ලස්සන පුංචි කාලේ හොරගම් කරාට වෛර කරනවා. අපිට අපේ අම්මටයි අප්පිටයි වෛර කරන දෙයක් නැහැ. මොකද අපේ ගෙදර 11 දිනක් හිටියා ගණන් කරලා එළියට දානවා. උදේ ඇඳට ගණන් කරලා එළියට ගන්න එච්චරයි. කෑලි අතපය තියෙනවා නම් විචාර. නැතන එක. උඹලා කන්න බොන්න දෙනවා අතපය ලගාතු ගියා හොන්දටම අප්පච්චි තන්නේ ඉතරයි කරන්නේ. දැන්නේ ඉතින් ඒ වගේ ඒ ලස්සන సౌందర్యාත්මක වැත්තක් මේ විපස්සනාවේ තියෙනවා. ඒක නිතරම බලාපොරොත්තු වෙන අපකර අයෙන්ද අපි දෙන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ. එහෙම බෑ. අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා. ඒක නිසා ආනපානේ හරහා බුදුහාමුදුර අපි ගෙනිලා පෙන්නන ඔන්නව උපංගෙට ගියා. ඔබ හිටපු තැනට ගියාම කැමැති නම් ඒ ජීවන රටාව හදාගන්න. ඒ කල්යාණ මිත්‍රව තෝරගන්න. ඒ දැනුම අනුව හැඩ ගැහියන් කිසි කෙනෙක් උගන්වන්නේ නැහැ. සර්වඥාසු ගන්නන්නෙත් නෑ නාන්ද කියන මෙන්න මම ඔබ පැටලිච්ච නැති අවස්ථාවට ආයගෙන ළමා මානසිකත්වයට ආයගෙනවා ජීවිතේ ජීවත් කරවන්නේ කියන ගෞතමී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරගෙන යන විට මම දක්ුණ ඉක්මනින් නැති වී කිසිම හිතවිල්ලක් නැතුව සක්මන් කළ හැක නමුත් වැලි පොළවේ කකුල තබන මෙන් එහි තදගතියක් දැනේ. මෙසේ සක්මන් කිරීම නිවැරදිද? සක්මනේ සංසිඳීම සිදුවන්නේ කොයි අවස්ථාවේදයි පහදා දෙනමින් කරුණාන ඉල්ලමි. කෙසේ නමුත් තමංගර මෙහෙවීම යෙදවීම නැතුව සක්මන කෙරෙන දෙයක් වශයෙන් කරලා ඒක දිහා බලා සිටීම වෙහෙස කර නැති තද බල රෙජිමෙන්ටේෂන් නැති වැඩේ යන විදිහට යන්න පටන් අරගත්තොත් කියන්න පුළුවන් සක්මනේ ඒ සංසිඳීම ඇති වෙනවයි කියලා. ඒ වගේම ඊ ගාවට කරන පරියන්කේට හොඳ ලකලෑශියක් වෙනවා. ඒ නිසා ඒ වැඩේට සිද්ධි වෙනවයි කියලා මේකට කියන්නේ. වැඩේට සිද්ධි වෙනවා. ඒ වැඩේට බැස ගැනීම සිද්ධ වෙනවා. මුලදිමනදි වෙන්නේ නැහැ. මුලදිමනදි හරි කෘත්‍රිමයි අපි වම වශයෙන් දකුණු වශයෙන් බලනවා. නමුත් ස්ථාන පුරුදු වෙනකොට බය සබකොල නැති වෙනකොට සක්මන් කරනකොට මේ gedara giya wage ඒ සංසිතීම් තත්ත්වයක් ඇති වෙන එක තමයි අපි අගය කරන්න ඕනේ. කර්ණී ස්වාමීන් වහන්සේ කයස වචනේ මුල් වී සිටින පාප කර්ම ගැන කිසියම් අවබෝධයක් ඇති නමුත් හිත මුල් වීමෙන් සිටින පාප කර්ම සහ ඒවායේ විපාක පිළිබඳ අවබෝධයක් නොමැති බැවින්. නොමැති බැවින් මේ පිළිබඳ විස්තර කර දෙමින් කවුරුන් ඉලා සිටිමි. ඒකට අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි වශයෙන් මිච්ඡා සංකල්ප වශයෙන් තමයි මේ අපිට බුදුරජාණන් උගන්වන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියනකොට මිච්ඡා සංකල්ප කියලා කියන්නේ මනසින් සිදුවෙන වැරදි අකුසල කර්ම, අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. ඒක නිසා අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභේ සාමාන්‍ය දෙයක නෙවෙයි මට හරි එක ගන්න ඕනේ කියලා හිතන මූලික චේතනා. ව්‍යාපාදේ කියලා කියන්නේ වනස්සිත විල්ල අනුන්ට වද කරදර කිරීම. අන්තික මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ මේ ලෝකේ කරදර ඉන්නේ අනුන් නිසායි කියලා හිතන එක. මට මේ දේවල් වෙලා තියෙන පිට කෙනෙක් කියලා හිතවන මිච්ඡා දිට්ඨි. මේ ඔක්කොම මගේම දේවල් මම පෙර කළ අකුසල මොකට හේතුඵල දේවල් කිව්වට පස්සේ අර අවිද්‍යාව දෝමනස් වැඩි වෙන්නේ නැහැ. කිසිම හේතුවක් නිසා මොනම වැරද්දක්වත් බාහිරයට පටවන්න යනවන එක මිච්ඡා දිට්ඨියට යනවා. ඊට පස්සේ ගොඩක් ප්‍රශ්න ඇති කරනවා. ඒක නිසා ඒ හිතින් වෙන අකුසල කර්ම නෑ කියලා කියන්නේ වෙන ඕන දෙයක් බාර ගන්න ලෑස්ති. ඒක යෝනිසමනස් කාර්ය වශයෙන් හඳුන්වනවා, සම්මාදිට්ඨිය වශයෙන් හඳුන්වනවා. ලෝකේ ස්වාමීන් වහන්සේ මහාට ඕනෑම ආගමික කටයුත්තකදී පොතක් කියනට ගාතාවක් සජ්ජහනා කරන විට මෙන් ආනාපාන සති භාවනාව වඩන විට ජීතික වේලාවක හිත තැම්පත් ස්වභාවයකටපත් වී නින්දට වැටි. මෙලෙස ඇතුවෙන් නින්දෙන් මිදීම සඳහා උපදේශයක් ලබා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක නිතර නිතර වෙනවා නම් හොඳම දේ තමයි ඒ ලොකු සංසය අපිටම කියපු විදිහට මේකට ලෑස්ති වෙලා යන්න. මේ එතකොට ලකුණු අහුවෙන්න පටන් ගන්නවා. ඒ පොතට හිත යනවා කියන්නේම නින්දට වැටෙනවා. හිත සමාධිගත වෙනවා කියන්නේ නින්දට වැටෙනවා. ඒ නිසා තමයි නින්ද එකවරක වෙන එකක් නෙමෙයි අවස්ථා රාශියකින් වෙනවා. එතකොට මේ නින්ද කියලා කියන්නේ ගංගාවක තියෙන මේ ඉවුර නම් ඉවුර lessන සුළු නම් මෙතන පය lessුවොත් lessලා කියලා ගඟට වැටෙනවනේ. ඉතින් ඒ වගේ තමන් අර නින්න පෝණ භාවයට යනකොට ඒ පැත්තට නැමිච්ච ඒ පැත්තට ඇලවෙච්ච ගතියට යනකොටම දැනගන්නවා මෙතනින් එහාට ගියොත් ලැස්සුවක් ගගේ. ඒක නිසා වැටෙන්න ඉස්සර වෙලා ඒ පැත්තට නැමිච්ච බව එන්නකොටම අල්ලන්න පුළුවන්. ඒක හරි සජීවී තැනක්. ඉතින් ඒ නිසා නිතර නින්ද බලපාන කෙනාට නින්ද වෙන්න ඉස්සර වෙලා ඒ ගැන ලැස්තිවීමයි තමයි කරන්න පුළුවන්. මේක මම මෙහෙම කිව්වොත් ඕගොල්ලන්ට තේරෙයි. බොන මිනිහෙකුට උපදෙස් දෙනවා නම් බොණ්ඩ ඉස්සෙල්ලා උපදෙස් දෙන්න කියනවා. ඇයි ඒ? විවාහ පස්සේ ඉතින් උපදෙස් දෙනවට වැඩිය හොඳයි මුණින් නවපු කලයකට වතුරක් කරන එක. ඒ නිසා නින්දටත් එච්චරයි. නින්දට කරණ තියෙන නින්දට සකස් වෙනකොට ධර්ණ ආකල්පෙන් තමයි අපිට නින්ද වලක්ව ගන්න පුළුවන්. නින්දට ගියාට පස්සේ දැන් ඔය බෙහෙත් දෙනකොට දොස්තරලා කැමරට පෙර කැමරට පස්සේ කිව්වට නින්දට පෙර නින්දට පස්සේ එහෙම දෙනවද කියලා අහන්න බෑ. බැ එහෙම කරන්න බෑ. මේ මේ පිට නින්දට පස්සේ කියලා දැම්මොත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දෙනවන නින්දට පෙර. ඒ වගේ තමයි මේ උපදෙස් ටිකත් නින්දට පෙර. මම හිතන්නේ බුද්ධ ආගමේ විතර කිසිම තැනක මේ නින්ද සම්බන්ධව තොරතුරු තියෙනවා කියන්නේ. ඒකෙන් ගැලවිලා ඒක මේ වශීකෘත කරගන්න තොරතුරු නැති තර ඇත්ත නැතනම් ඒක ඒ වගේම බෞද්ධ අහංකාරයේගේ විදර්ශනා භාවනා කරන මානසිකට විතරයි වෙන කිසි දෙයකට අදාළත් නැහැ ඔක. දන් දෙනකොට සිල් ලකිනකොට සමත භාවනා කරනකට වැඩිය විදර්ශනාදි මේක විශේෂයෙන්ම නිවන ධර්මයක් විදිහට ඒ වගේම ආර ඉස්සලකේ විදිහට ආනාපානේ සංසිද්ධීමෙන් ඇති වෙන කෙලෙස් රහිත නින්දක් කියලා එකක් තියෙනවා. හිත ලීන භාවයටපත් වීමක්. ඒ නිසා හරිය සංවේදීකමක් ඇති කරගන්න වෙනවා මේකට. අවසාන ප්‍රශ්නය අපේ වෙලාවත් පවුවේගෙන යනවා. ආනාපාන සතිය තුනිවී ගිය පසු හිත හිස් භාවයකටපත් මෙවැනි සිටීමේදී හිතට නැවත හිතවිල්ලක් ඇතිවන විට ඇඟට ෂොක් එකක් මැදියයි. මෙසේ වන්නේ ඇයි? තවද මේ හිස්තන සිටන විට නින්දකට වැටී හීනසේ දේවල් ආවියයි. ඉව පැහැදිලි නැත. මතකේත් නැත. සීය තදින් ඉතහාසියුම තිබේ. ගරු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. අර මේ හිතවිල්ලක් ආපු ගම ගස්සලා නිකන් ටොක්ක්ක් කනලා වගේ ගස්සලා අරිනවා. ඇත්තටම හිතවිල්ලක් ආවට නෙවෙයි මං භාවනා කරනකොට දැකලා තියෙන හිතවිල්ලට කැමැති වුණොත් තමයි ටොක්කන්නේ. හිතවිලි යද්දි ගණන් ගන්න තු හිතුවොත් එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඒ හිතවිල්ලට මනාප වුණොත් අමනාප වෙලා හිතවිල්ලත් එක්ක ආලවට්ටම් කරන්න ගියොත් ඩොක්කක් කන්නලක පාට ආයගෙන දාන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒක හරිය හොඳ අවස්ථාවක්. ඒ හිතවිලි නෙවෙයි බාධාව, හිතවිල්ලට ඇති කැමැත්ත. හිතවිලි අල්ලබදා ගන්න යන. හිතවිල්ලට යන්නල බලන්නේ හිටියොත් මොකක්වත් නැහැ. ඒක නිසා මේ ඒ හිතවිල්ල පැමිණීම එක පැත්තක්, හිතවිල්ල තමයි දක්වන ආකල්ප එක පැත්තක් කියලා හිතවිල්ල කියන එක බාහිරෙන් පිටතට එන දෙයක් විදිහට අපි ගණන් ගත්තොත් ඇතුලෙන් ඒකට කොක්කවදින එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇතුලෙන් කොක්කවදින් නැත්නම් හිතවිලි කොච්චර ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක හොඳ ලස්සනට විස්තර කරන්නේ අර කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේ මහාන මැසිමක උඩින් කොච්චර ඉදිකට වැදුනත් වැඩක් නැහැ යටින් කොක්ක වැදුන්නේ නැත්නම්. යටින් කොක්ක වැදුනොත් තමයි මැස්ම අල්ලන්නේ. බොබින් එකේ නූල් නැතුව මැහුවොත් ටක්ටක්ක් ගාලා ඉදිකට වැදීගෙන යනවා. මැස්මක් නැහැ. යට කොක්කේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා කවදා හරි ගැස්මක් එන්නේ යටින් කොක්ක වැදුනොත්. ඒ කියන්නේ අපේ හිතේ ලෝභකමට, තණ්හාවට, ආශාවට අර හිතවිලි එකට මේ කොක්ක වට ගත්තොත් තමයි තියෙන්නේ. ඒක හොඳයි. එතකොට තොක්කක් අයි. එතකොට ගස්සලා අතාරින්. ඉතින් ඒකට තීරණ ගන්න ඕනේ වෙන්නේ මේකයි. ඊගාවට තියෙන එක තමයි මේ හිතේ තියෙන මේ අයිතිකාරයක් නැති හිතවිලි. අපේ හිතේ තියෙන 90 ගණක් විතර හිතවිලි හිතන්නේක් නැහැ. ඉතින් උඹට සැලෙන්නත් එපා, මම කියාගන්නත් එපා, මගේ කියාගන්නත් එපා, මගේ ආත්මේ කරගන්නත් එපා. ඒකට ඉව යනකොට සමහරව රූපාකාරයෙන් පෙන්වනවා, සමහරව ශබ්දාකාරයෙන් පෙන්වනවා, සමහර ගන්ධ රසාකාරයෙන් පෙන්වනවා. හැබැයි යෙව්ව කලල රූප. තාම ප්‍රසූත වෙච්ච දරුවෝ නෙවෙයි, යෙව්ව නිකන් මේ ගප්ස වෙන දේවල්. තාම එම නැත්තම් සමිතියකට ඇතුළේ යෝජනා බමනයි ඉස්තිර වෙලා නැහැ. යෝජනාව ගෙනත් තිනවා, සභාගත කරලා තිනවා, කවුරක්වත් ඉස්තිර කරලා නැහැ. ඉතින් ඒසයිව විවස්ථාගත වෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මෙතන තමයි මේ කියන වචන ටිකට තමයි බුදුචානන් වහන්සේ ශූන්‍යතාවය කියන එක පෙන්නේ. මේ තියෙන දේවල් කිසිම හරයක් නැහැ. හැබැයි ෆිලර් එකක් ඒක. හැම වෙලාවෙම පිරීලා තියෙන. ඊචිවිලි වලින් වේදනාව වලින් සාධරණමත් ඒව ගණන් ගන්න නැතුව හිටියොත් ඒව හැම ගප්සාවෙලා යනවා. ඒවා හැම යන ගණන් ගත්තකම gediyak පාටපත් වෙනවා, මගේ කියා ගන්නවා. එච්ච අන්න එව්වට මේ වගේ තියෙන හිස්කතිය දැකලා අයිතිවාසිකම් නොකිය සිටීමට යෝගාවචරයා ලෑස්ති වෙලා ගියොත් එයාට තේිනව කවුරු ගල් වලින් ගැහුවත් මට වදින්නේ නැහැ. එහෙම නැත්නම් අර සරුවචනාංශ කරපු අදිෂ්ඨානය වගේ පොකුරු ඇස්ස වහිනවා, කැමැති කට්ටිය තෙමෙනවා, කැමැති කට්ටිය තෙමෙන්නේ නැහැ. යෝගාවචරය නිතමින් අධිෂ්ඨාන කරලා තියෙනවා. අනික කන්දිය දෙමින් අධිෂ්ඨාන කරුවොත් එමෙ. ඉතින් එතකොට පේනවා මේක හොඳට ගැඹුරට ගිහිල්ලා මේක මේ වශී කරගත්තොත් හිතවිලි තිබුණ පරිදි කෙලසෙන්න ඕනේ නැහැ. ශබ්ද තිබුණ පරිදි කෙලසෙන්න ඕනේ නැහැ. වේදනා තිබුණ පරිදි කෙලසෙන්න ඕනේ නැව පිටින්ම යන්නදල්ල නිකන් ඉන්න පුළුවන්. ඉතින් ඒක මේ සිදු වෙනකොට ඒක තමන්ට තේරෙනකොට ලොකු ධර්මමය ඒකරිකන්නේ ඉමුනිටි එකක් එන්න පටන් ගන්නවා, ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා. කොච්චර පරිසරයේ විෂ බීජ තිබුණත් මට ආසාදනය වෙන්නේ නැහැ. ඒක මම දන්නවා. හරියට කලින් වැක්සින් එක දීලා ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා කොහොමද තිබුණත් මගේ ඇඟේ වදින්නේ නැහැ කියලා. ඉතින් ඒක ගොඩාක් කල පුහුණු කිරීමෙන් තමයි, එහෙම නැත්නම් මේ කරදරයක් කරගන්න තුව වශී කිරීමෙන් තමයි මේක පිළිබඳව යෝගාවචරයකට ඒකේ මේ වශීතාවේ දිනු කරන්න පුළුවන්. එතන අපි හිතාන හිතේ නම් පැයකින් කරන්න කියලා දැන් පැයකුත් විනාඩි 5ක් විතර ගිහිල්ලා තියෙනවා. වෙන කාටරේ සභාවේ අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අපි එක්කෙනෙකුට ඒ වගේ අවස්ථාව දෙනවා. එහෙම නැත්නම් අපි මෙතනින් සතිවාරයේ සමාප්ත කරනවා. අපිට විනාඩි 45ක් 50ක් විතර තුන සක්මන් කරන්න අපි නැවත එකතු වෙනවා තුනට පරියන්ඛයක් සඳහා. ඒ අතර වාරේ කාට හරි මේ කියන්න කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි එක්කෙනෙකුට විතරයි වුන් කන් දෙන්න බලාපොරොත්තු
වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආනාපාන සතිය කරගෙන මරණාසන්න මොහොතේ කරනවා කියන එකද? එතකොට අපිට ඇඳෙද්දි නිදා ගන්න කොටත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස. දැන් නිදා සැතපෙන්න ගියාම ආනාපාන සතියෙන් හිත යොමු කරගන්න පුළුවන්.
බැරි වෙලාවත් ආනාපානේ නොකර සැතපුණොත් මොකද වෙන්නේ? සතිය මොනම වෙලාවකවත් නතර කරන්න එපා. එනි ටයිම් ඉස් ටී ටයිම් කියලා අපි ලංකාවේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. ඒ වගේ මතක තියාගන්න එනි ටයිම් ඉස් මයින්ඩ්ෆුල්නස් ටයිම් කියලා හැම වෙලාවෙම සතිය තියෙනවා.
හුස්ම ගැන හිතමු කරගෙන ඉන්න පුළුවන්
නේ. ඒක මම ඕ නෑ කියන්නේ යන්නේ මොකක්වත් ඒ සතියේට අකැප දෙයක් ලෝකේ නෑ. මොනම දෙයක්වත් අකැප නෑ. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්න කරලා මානසික මේ බාධක ඇති කරගන්න එපා. මා සීමාවල් ඇති කරගන්න එපා. මුළු දවස පුරාම සතියෙන් ගත කරන්න කියලා කියන්නේ ඒක සතිය සඳහා ආනාපාන වෙන්න පුළුවන්, ඉන්න ඉරියව්ව වෙන්න පුළුවන්, නිදිමත වෙන්න පුළුවන්. මොන මල දාණි දුන්නත් සතිය එකතු කරවනම් වටිනාකම වැඩි වෙනවා. සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාම කියලා සර්වඥයන් සඳහන් කළා තියෙනවා. ඒක ඥානපෝනික සංසය දාලා තිනවා. සතිය සෑමතන්හි අපේක්ෂා කළ යුතුයි. වෙන්න මොනම ධර්මයකටවත් එහෙම බුදුහමර කියන්නේ වීරිය වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, සද්ධාව අඩු වෙන්න පුළුවන් වැඩි වෙන සතිය කවදාකවත් අතිරේක මාත්‍රාවක් නැහැ. එකයි මතක තියාගන්නේ ආනාපානේ නොකරනම් නිඳට යන්නේ නැහැ. එතකොට නම් බරපතල මාර්ගම් මතුවා. එහෙම නැතිව සාමාන්‍ය ආනාපානේ කරන ගමන් සතියෙත් නිඳට ගිහිල්ලා ඒකට සතියක් දාගත්තයි කියලා එකක් සිද්ධ වෙයි නිඳ යාම ප්‍රමාවේ. නිඳ යන වෙලාවේ සතිය පිහිටවුවොත් වෙන තරම් නිඳ යන්නේ නැහැ. ටික වේලාවක් නිඳට යන හැටි දැක දැක දැන දැන අවදියෙන් ගත කරන්න පුළුවන් වෙනවා. නැහ් ශිරුදි නාඩම තෙරුවන් සරණයි. අපි විනාඩි 50ක 45ක සක්මණකින් පස්සේ නැවත තුනට රැස් වෙනවා.